නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අති ගෞරවණීය මහා සංඝරත්නයන් අවසරයි පින්වත් සිල් මෑණිවරු වර ප්‍රමුඛ ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් හැම දිනාම අද මේ වටිනා පොහොය දවසේ සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ටිකක් අහලා තේරුම් ගෙන ප්‍රතිපත්ති ධර්මයේ ඇසෙන්නට විශේෂයෙන්ම අද ඇසළ පුරපසළොස්වක් පොහොය මේ ශාසනයේ අතිශයම වටිනා සිද්ධාන්ත රාශියක් සිදු වෙච්ච පොය. ඒ අතින් අපිට ප්‍රධාන වශයෙන් මතක් කරන්න පුළුවන් බෝසතාණන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමණය, ඒ වගේම ප්‍රථම ධර්ම දේශනාව ධම්මචක්කපවත්තන සූත්‍රය වගේ විශේෂ සිද්ධාන්තයන් සිදු වෙච්ච පොහොයක්. ඉතින් ඒ පොහොය දවසේදී අපි හැම දෙනාම අද දවසේදීත් පුළුවන් තරම් ආකාරයට ප්‍රතිපත්ති ධර්මයේ හැසිරලා තුන්රොම් පූජා කරන්නට අධිෂ්ඨාන කරගන්නට ඕනේ. තුන්වතුනි මෙතනදී මට කිතියෙන් නමුත් මතක් කරන්නට වෙන්නේ ඔබත් මමත් අපි හැම දෙනාම අවිද්‍යාව නැමැති එකම වැස්මෙන් වැහිලා තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳිලා ගොඩාක් කල් සසර ඒමි අත දුවපු සැරිසරපු අය, ඒ වගේම තාම දුවන සැරිසරන අය මේ දීර්ඝ සංසාරේ ආවේ, මේ දීර්ඝ සංසාර ගමන එන්ට වෙන්නේ අවිද්‍යාව නැමැති වැස්ම තියෙන තාක්. අද දවසේදී තණ්හාව නැමැති සංයෝජනයක් අපිට තියෙනවා. ඒ තියෙන්නේ අවිද්‍යාව නැමැති වැස්මින් වැසුණු නිසා. ඉතින් මේ අවිද්‍යාව නැමැති වැස්ම දුරු කළා තමයි අපිට තණ්හා සංයෝජනය අයින් කර ගන්නට වෙන්නේ. අන්න එදාටයි මේ මේ අත දුවන සැරිසරන සසරෙන් අපිට මිදෙන්න පුළුවන්කම ලැබෙන්නේ. මම මේිට පෙර හැකි පමණකින් මේ පින්වතුන්ට එක එක පරියායන්ගෙන් එක එක ක්‍රමවලට ගොඩාක් ගැඹුරු වගේම සරල දර්ශනාත්මක පැත්ත පෙන්වලා තියෙනවා. අපි හැම කෙනෙක්ම ධර්මයේ දන්නවා, යම් මට්ටමක ධර්මයේ තේරෙනවා. නමුත් ඒ දන්න ධර්මය අපිට තාම ජීවිතය කරගන්න බැරි වෙලා, ඒ ධර්මය අපිට දකින්න බැරි වෙලා. ඒකට හේතුව තමයි ඒ ධර්මය දකින්න තරම් ආධ්‍යාත්මික චිත්ත සමතයක් අපි ළඟ නැති එක. ඉතින් මේ අහල දැනගත්ත ධර්මයේ තියෙන වැරද්ද නෙමෙයි, ඒ ධර්මයේ අඩුපාඩු නිසා නෙමෙයි, ඒ සඳහා අපි තුල තවත් මගහැරිච්ච පැතිකඩක් තියෙනවා කියන එකයි වර්තමාන වෙනකොට මට පේන්නේ. ඉතින් අද දවසේදී මම ගොඩාක් දුරට ඒ පැත්ත පොඩ්ඩක් කතා කරලා පෙන්නලා දෙන්න උත්සාහවත් වෙනවා. ඒ වගේම හවස් වරුවේදී පුළුවන් තරම් භාවනා කරන්නේ කොහොමද, හිත සමාධි කරගන්න උත්සාහවත් වෙන්නේ කොහොමද කියලා ප්‍රායෝගිකව භාවනා වශයෙන් පුරුදු කරන්ටත් බලාපොරොත්තු වෙනවා. ස්වාමිනාසලයිට සූදානම් වෙලා ඉන්නවා. එතනදී මේ සියලු සසර දුකින් නිදහස් වෙලා ඒ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්නට, සියලු දුක නැති කරගන්නට තියෙන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා එනවා. විශේෂයෙන්ම අද වගේ පෝයක් දවසක බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට හෙළිකලේ මේ දුක් නැති කරන ප්‍රතිපදාව. ලෝකයට දුක නැති කරන මාර්ගය නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව පහළ වුණේ මේ වගේ ඇසළ පොහොයක් දවසක. එනිසා අද දවසේදී හොඳයි අපිට ඒ බුදුරජාණන් වහන්සේ මේ අවුරුදු 2000 ගානකට ඉස්සර වෙලා දුක නැති කිරීම පිණිස පවතින මේ මධ්‍යම ප්‍රතිපදාව පැහැදිලි කළා. නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඒ ගැන ටිකක් කතා කරන්නට අද හොඳ දවසක්. එතකොට ඒකෙදී අපි දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ආයමේ වාරිය අට්ඨාංගික මග්ගෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා. මහන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය දුක් නැති කිරීමේ ක්‍රමයයි ප්‍රතිපදාවයි. සියති දං කුමද්වේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. එතකොට සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන සම්මා සමාධිය දක්වා අංග 8ක් පෙන්නලා තියෙන්නේ. එතකොට දැන් මුලටම තියෙන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන දෙක. මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන අංග දෙක අයිති ප්‍රඥාවට. ඊගවට තියෙනවා වායාම වාචා කම්මන්ත ආජීව කියන අංග තුන. වාචා කම්මන්ත ආජීව, වාචා කියන්නේ නිවැරදි වචනය, කම්මන්ත කියන්නේ නිවැරදි කාය කර්මය, ආජීව කියන්නේ මිච්ඡා ජීවෙන් වැළකීලා නිවැරදි ජීවිතාව. ඒ ටික අයිති වෙනවා කෙනෙකුගේ සීලයට. වායාම සති සමාධි කියන ධර්මතා තුන සමාධිය. මෙද සීලය එක පැත්තක සම විදර්ශනාව නැත්තම් ප්‍රඥාව, අනිත් පැත්ත සමතේ නැත්තම් සමාධිය. එතකොට මේ ආර්ය අෂ්ටාංග මාර්ගය බැලූ බැලමට අපිට තියෙන්නේ මුලටම මොකද්ද? සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙක කියන ප්‍රඥාව. ඊට පස්සේ වාචා කම්මන්ත ආජීව සීලය, වායාම සති සමාධි සමාධිය. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ප්‍රඥා සීල සමාධි. එහෙමද? ඉතින් මුලට තියෙන්නේ ප්‍රඥාවනේ. මොකද්ද ඒකේ වෙනස? ඇයි එහෙම තියෙන්නේ? මොකද්ද කොතනින්ද වෙනස් වෙන්නේ? එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගය මොකද්ද? අපි අහලා තියෙන්නේ සීල සමාධි ප්‍රඥා කියලා නේ. අහලා තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීල සමාධි ප්‍රඥා කියලා. නමුත් මේ අංග 8 බැලු බැලමට තියෙන්නේ ප්‍රඥාව මුල් වෙලා ප්‍රඥා සීල සමාධි වගේ. මේකේ තියෙන වෙනස ආර්ය අෂ්ටාංග මාර්ගයේ ප්‍රඥා සීල සමාධිද සීල සමාධි ප්‍රඥාද? එහෙනම් ඒක ඇයි මේ විදිහට තියෙන්නේ කියලා අපි පොඩ්ඩක් හොයලා බලමු. එතකොට මෙතනදී ඇත්තටම ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒකෙදි හොඳ කාරණාවකුත් අපිට ලැබෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන්නේ සීල සමාධි ප්‍රඥා. එතකොට ඇයි ප්‍රඥාව මුලට තියෙන්නේ? පින්වතුන් දැකලා ඇති ලෝකේ වුණත් තරංගයක් වගේ දෙයක් වුණත් තියෙනකොට ආරම්භය සහ අවසානය පෙන්වන්නේ එකම ඉරකෙන්නේ. එකම ඉරේ එක පැත්තකට ආරම්භය කියලා ලියනවා. ඒ ඉරේම අවසන් වෙන්නේ එතෙන්ටම එන්න ඕනේ. ඒ වගේ මේ මුලින්ම කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණය තුළින් ඥාන දර්ශනය අහගන්නට ඕනේ. යථාභූත ඥානය කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණය තුළින් අහගන්නට ඕනේ. කියන්නේ ප්‍රඥාව ලබා ගන්නට ඕනේ. ඒකට කියනවා ශ්‍රුතමේ ඥානය කියලා. ශ්‍රුතමේ ඥානෙන් අහගන්නට ඕනේ. ඒ කියන්නේ අපි මතක් කළොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක. දුක ඇති වෙච්ච හේතුව, ඒ හේතුව නැතිනොත් දුක නැති වෙනවා කියලා. අපි ඒක තව ටිකක් විස්තර වශයෙන් කළොත් පංච උපාදාන කන්ද දුක්ඛ. ඒ කියන්නේ උපාදාන වශයෙන් අරගෙන තියෙන ස්කන්ධ ටික දුකක්. අපි කෙටියෙන් ගන්න ඔබ ඇහැ මම කියලා, කන මම මගේ මගේ ආත්මය කියලා, නාසය දිව ශරීරයේ සිත කියන මේ ටික මම මගේ මගේ ආත්මය කියලා තරව අරගෙන උපාදාන වශයෙන් අපි අරගෙන නම් ඉන්නේ ඒ උපාදාන වෙච්ච ස්කන්ධය නිසා. මේ ස්කන්ධ ටික මම මගේ කියලා උපාදාන කරගෙන ඉන්න නිසා අපිට සසර ඉපදීමේ දුක්, ඒ වගේම ලෙඩවීමේ දුක්, මහලු වීමේ දුක්, මරණ දුක්, අප්‍රියන් හා එක්වීමේ දුක්, ප්‍රියංගෙන් වෙනවීමේ දුක් කියන මේ සියලුම දුක් දුම්නස් විඳින්න වෙලා දුකින් යුක්තයි. මේ දුක දුකක් කියලා අද අපිට පේන්නේ නැහැ ගහිනා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේක දුකක්. මේ ආයතන ටික උපාදාන කරගෙන ඉන්නකොට මේ දුක් විඳින්න වෙනවා. මේක දුකක් කියලා පිළිසින දකින්නේ. ඔය දුක අපිට විඳින්න වෙලා තියෙන්නේ මේ ස්කන්ධ ටික මම මගේ මගේ ආත්මයයි කියලා උපාදාන වශයෙන් අරගෙන ඉන්න නිසායි. තණ්හා උපාදානයි ඒකට හේතුව. ඒක ප්‍රහාණය කරන්න. ඒ වගේම මේ මම මගේ මගේ ආත්මයයි කියලා අරගෙන තියෙන තණ්හාව නැති වුණොත් මේ සියලු දුක් නැති වෙනවා කියලා පෙන්නවා. පෙන්වුවට මේක අහගත්තා කියලා ඇහැ කන දිව නාසය ශරීරය මම නෙමෙයි ඇත්තට මේක දුක කියලා අපිට පේනවද? පේන්නේ නැහැ. එහෙනම් ඒ ටික මම මගේ මගේ ආත්මයයි කියලා අරගෙන තියෙන මේ ගතිය තමයි මේ දුකේ අපිව බැඳලා තියෙන හේතුව කියලා. ඒ හේතුව අයින් වෙලා නැහැ අපිට. ඒ තණ්හාව නැතිකලොත් දුක නැති වෙනවා කියලා පෙන්නවා. දුක නැති වෙන විදිහට තණ්හාව දුරු වෙලා නැහැ. ඔන්න ඔය ටික ඔය වගේ කල්යාණ මිත්‍ර ඇසුරෙන් ඉස්සෙල්ලාම පෙන්නනවා දර්ශනය. ඒ දර්ශනය පෙන්නුවට ඒක අපි දන්නේ නැහැ, දකින්නේ නැහැ. ඊට පස්සේ අපිට වැඩපිළිවෙලක් තියෙනවා. මේ පංච උපාදාන ස්කන්ධය එහෙනම් දුකයි කියන එක පිළිසිඳ දකින මට්ටමට ඒ දුකේ දුක් වූ ස්කන්ධයන් කෙරෙහි අපි තුල යම් තණ්හාවක් තියෙනවා නම් ඒක ප්‍රහාණය වෙන විදියට ඒ තණ්හාව නැති වෙලා දුකේ Nirodhe සාක්ෂාත් වෙන විදිහට අපි එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්වන මෙන්න මේ විදිහේ වැඩපිළිවෙලක් තියෙනවා කරන්ට කියලා. අර වගේ මුලින් ඥාන දර්ශනය අහගත්තට පස්සේ අහගත්ත ධර්මතාවයේ ළඟට පැමිණෙන්න තියෙන ගමම් මගයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. ඒකයි මුලින්ම ඉලක්කයක් අපිට තියෙන්නට ඕනේ. ඒකයි ප්‍රඥාව මුලටම තියෙන්නේ. අපි කොතෙන්ටද මේ යන්නේ, මොකක්ද කරන්න කියන ඉලක්කය ලැබෙන්නේ මුලින්ම අපිට. ඔකේ එක පැත්තක්. තව පැත්තකින් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පහළ වෙනවා. ওই චතුරාර්ය සත්‍ය වගේම ඒකට තව පర్యాయ වචනයක් විතරයි අර්ථය එකයි තව ආකාරයකින් පෙන්නනවා. මේ ලෝකයේ තුල හැමදාම පැවතුණු හැමදාම පවතින ඒ ලෝකයට නොපෙනෙන තව ඇත්තක් තියෙනවා. ඒ තමයි මොකද්ද? මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණය. මේ ලක්ෂණ තුන ලෝකේ හැමදාම පැවතුණා පවතිනවා. නමුත් ලෝකයට පේන්නේ නැහැ. ලෝකය කියලා කියනකොට ඔබව සිහි කරගන්න. ඔබට පේන්නේ නැහැ, මට පේන්නේ නැහැ. හැබැයි ඔබ තුලත් මා තුලත් හැමදාම පැවතුණු හැමදාම පවතින ඇත්තක් තියෙනවා අපි නොදකින. මොකද අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ. එතනදී බුදුරජාණන් වහන්සේ පෙන්වන දැන් අනිත්‍ය කිව්වහම සාමාන්‍යයෙන් ලෝකෙ තුල අපි හිතාගෙන ඉන්න විපරිණාම ලක්ෂණේ නෙමෙයි බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියලා පෙන්වන තැන. ඒකත් පෙන්වන විපරිණාම බවත්. නමුත් යම් ධර්මයක් හේතු නිසා හටගත්තොත් හේතු නැති වෙනකොට ඒ ධර්මයේ නැති වෙන නිසා බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියන ධර්මතාවය පෙන්වලා තියෙනවා. සංයුත්ත නිකායේ අනිත්‍ය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ රූප සූත්‍රයෙන් හොඳට බලා ගන්න පුළුවන් ඔයගලන්ට. එතකොට එකෙන් පෙන්වන්නේ අපි ඇහෙන් රූපයක් දැක්කොත් දැකපු ඇහත් ඇහෙන් දැකපු රූපත් ඒ නිසා උපන්න චිත්තචෛතසික ටිකත් ඉතුරු නැතුවම නැති වෙනවා. අනිත්‍ය වෙලා යනවා. නමුත් අපිට ඒක පේන්නේ අපිට හිතෙන්නේ දැකපු ඇහත් තියනවා වගේ. ඇහෙන් දැකපු ඒ ගොඩනැගිලි පුද්ගලයෝ ඉන්නවා වගේ අපිට තේරෙන්නේ. අපිට පේන්නේ ඔබටත් මටත් පේන්නේ. ඒ වගේමයි කනට, නාසයට, දිවට, ශරීරයට, සිතට යම් අරමුණක් හමු වුණහම ඒ අරමුණ පරිහරණය කරපු ආධ්‍යාත්මික ආයතන ටිකත් ඒ ආයතන ටිකෙන් ස්පර්ශ කරපු බාහිර ආරම්මණත් ඉතුරු නැතුවම නැති වෙන ධර්මතාවයක් තියෙනවා. නිරෝධ ධාතුවක් තියෙනවා. හටගත්ත දේ නැති වෙනවා කියන ධර්මතාවයක් තියෙනවා. ඒත් අපිට ඒක පේන්නේ. අපිට හිතෙන්නේ දකින්න අහන්න ගඳ සුවඳන්න මේ හැම දෙයක්ම තියෙනවා වගේ. ඉතින් මේ හැම දෙයක්ම තියෙනවා වගේ පෙනෙන දකින්න අහන හැම දෙයක්ම තියෙනවා කියන මානසික මට්ටමකේ ජීවත් වෙන ලෝකෙට තමයි බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා අනිත්‍යයි කියන වචනේ දේශනා කරන්නේ. ඊට පස්සේ අපිට හිතෙන්නේ ලෝකේ සැපයි කියලා. රන් රිදී මුතු මැණික් යාන වාහන ඉඩකඩ මිල මුදල් දේවල් දුවල ආදී යමක් ලබා ගත්තාම සැපවත් වෙන්න පුළුවන්, සුඛිත මුදිත තත්ත්වයටපත් වෙන්න පුළුවන් බොහෝ වස්තු තියෙනවා කියන සංඥාවයි අදහසයි අපිට තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්පර්ශ ආයතනය කියන හැම නැති එළදෙනක් වගේ. කම නැති එළදෙනක් වගේ මේ හැම අරමුණක් තුලම ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දොමන සුපහායාසයන් තැවරලා තියෙනවා. සංයුත්ත නිකායේ තියෙන ආදිත්ත කියලා සූත්‍රය. ආංගේ සූත්‍රය බලන්න. සබ්බම් භික්ඛවේ ආදිත්තං මහණෙනි සියල්ල ඇවිල ගන්නාලදී. කුමන සියල්ලද? ඇහැවිල ගන්නාලදී, රූපයවිල ගන්නාලදී, චක්කු විඥානය ඇවිල ගන්නාලදී. කුමකින් ඇවිල ගන්නාලද? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දොමන සුපහායාසයන් ඇවිල ගන්නාලදී. කියලා මේ ස්පර්ශ ආයතන හයම පෙන්නනවා දුකයි කියලා. හැබැයි ඒ දුකයි කියලා පෙන්නන්නේ මේ ආයතන ටික තුල සැප සංඥාවකින් සැප විඳින්න පුළුවන්, සැප තියනවා කියන අදහසක් තියෙන ඔබටත් මට. ඊට පස්සේ අපිට හිතෙන්නේ ඇහැකන දිවනාසය ශරීරයේ මගේ කියලා. අපේ කියලා. ඒ ඇහැකන දිවනාසයේ ශරීරයෙන් තව සත්‍ය පුද්ගලයෝ බලන්න පුළුවන්. තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා ඔබටත් මටත් පෙනෙන්නේ ආත්මයි කියලා ලෝකේ. නව බුදුරජාණන් වහන්සේ දේශනා කළ චක්කු අනත්ත රූපානත්ත සෝතං අනත්ත සද්ධානත්ත මේ ආධ්‍යාත්මික බාහිර හැම පැත්තේම තියෙන ධර්මතා අනාත්මයි කියලා. මෙතින්දී කාරණාවක් තියෙනවා මේ ටික. මේ විදිහට නිත්‍ය විදිහට දකින හැම අරමුණක්ම තියෙනවා කියලා, සැපයි කියලා, ආත්මයි කියලා දකිනකොට වෙන්නේ ඒ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ඒ අරමුණු ටිකේ හිත බැඳෙනවා. ඒකයි අවිද්‍යා නීවරණනම් අවිද්‍යාව නැමැති වැස්මෙන් වැහිලා. ඒ කියන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා පේන්නේ වැහිලා. ඒ හින්දා නිත්‍යයි සපයි ආත්මයි කියලා පෙනෙන්නේ පෙනෙන හින්දා අපි ඒකේ බැඳිලා. බැඳුනහම කිසිම වෙලාවක අපි ඒකේ මිදෙන්නේ නැහැ. මේ විදිහට අද අපිට පෙනෙන මේ මට්ටමේ තියෙන දෝෂය තමයි මේ දැක්ම ඇති තා මේ ලෝකේ කලකිරෙන්නේ නැහැ. කලකිරිලා මේ දුක එන පරිසරයෙන් අපේ සිත මිදෙන්නේ නැහැ. ඒ පරිසරය තුල අපේ හිත දැඳිලා තියෙනවා. එතකොට ජරා මරණ දුක් විඳින්න වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කලක අනිත්‍ය බව හෝ දුක් බව හෝ අනාත්ම බව දැක්කොත් තියෙන ආනිසංසය එදාට දුකේ ඇලෙන්නේ නැහැ. දුකේ කලකිරෙනවා. දුකේ කලකිරෙනකොට දුකෙන් මිදෙනවා. මිදුනහම සියලුම ධර්මතාවයන්ගෙන් මිදෙනවා. මිදුනා කියන නුවණ පහළ වෙනවා. එතකොට ඒකයි සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බිදි දුක්ඛේ සමග්ග විසුද්ධිය. එතකොටයි දුකේ කලකිරෙන. එතකොට මේ නිත්‍යයි සැපයි ආත්මයි කියලා අද අපිට පෙනෙන මේ මට්ටම හැමදාම ලෝකේ තුල අපි පවත්වන මට්ටම. මේකේ තියෙන දෝෂය ඒ විදිහට දකිනකොට දකින දේ තුල ඒ දකින ආකාරයට ලෝකෙ තුල ඇලිලා බැඳිලා ඉන්නවා. ඇලිලා බැඳිලා ඉන්න නිසා මිදෙන්නේ නැහැ අපි ජාති ජරා මරණ කියන දුකෙන්. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා පවතින ඇත්ත ඇති හැටිය දැක්කොත් අපේ හිත ඇලෙන්නේ නැහැ. මේ දේ තුල ඇලෙන්නේ නැති වුනහම අපේ හිත මිදෙනවා. මොකද්ද? ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ උපායස කියන සුළු දුකෙන් මිදෙනවා. එතකොට දුකෙන් මිදීම සහ දුකේ බැඳිලා දුක් විඳීම කියන දෙක පෙන්වුවා. මේ ත්‍රිලක්ෂණේ දැකීම හා නොදැකීම කියන කාරණා දෙක මත ඔන්න ඔය ටික පෙන්වුවේ නිට්ටයයි සපයි ආත්මයි කියලා අද අපි ජීවත් වෙන අපිට තමයි පෙන්වුවේ. ඔයම ඕගොල්ලෝ ඉන්න මට්ටමටයි දුක එන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මෙන්න මේ ලක්ෂණ තුනක් තියෙනවා තමන්ගේම ජීවිතය තුළ. ඒ තුළ දැක්කොත් ඒක ඒ ධර්මතාවයේ දැක්කොත් කිසිදු වෙහෙසක් අපහසුවක් නැතුව තණ්හාව ගැලවිලා යනවා. තණ්හාව කියන එක මේ ඇතිවෙ මතු නූපදින ස්වභාවයටපත් වෙනවා. තණ්හාව කියන එක මතු නූපදින ස්වභාවයටමපත් වෙන හිස්සුන් තල්කඳක් වගේ කළ තත්ත්වයටපත් වෙනවා. මතු උපදින්නේ නැහැ. එතකොට සියලු දුකෙන් නිදහස් වෙනවා කියලා ඔන්න කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණේ ඉස්සෙල්ලා අහගන්ට ලැබුණ අපිට යම් යතහ භූත ඥානයක් ඇත්ත ඇති හැටි අහගන්ට ලැබුණා. අහගන්න ලැබුණා කියලා මෙච්චර කල් හුරු පුරුදු කරපු ගතිය අපේ ගෙවිලා නැහැ. නිට්ටයයි සැපයි ආත්මයි කියලා පෙනෙනකම ගෙවිලා අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණي අවබෝධ වෙලා නෑ අපිට. එහෙම නැතිනම් මේ පංච උපාදානස්කන්ධයේ දුක මේ තණ්හාව දුක ඇති කරපු හේතුව ඒ හේතුව නැතිකට යුතුයි කියලා දැනගත්තා කියලා පංච උපාදානස්කන්ධයේ පිරිසිඳ දැකලා තණ්හාව ප්‍රහාණය වෙලා නිරෝධය සාක්ෂාත් වෙලා නෑ අපිට. දැන් එහෙනම් අපිට තියෙනවා කරගන්න වැඩ පිළිවෙල. දුක පිරිසිඳ දකින්ද තණ්හාව දුරු කරන්ද නිරෝධිය තණ්හා නිරෝධිය සාක්ෂාත් කරන් තණ්හාව නැති කළ දුක්ඛ නිරෝධිය සාක්ෂාත් කරන්ත. එහෙම නැතිනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න. ඒත් පැහැදිලි මදි නම් එක තැනකින් ගන්න අද අපිට තේරෙන්නේ මේ කය මම මගේ මගේ ආත්මය කියලා සත්‍ය පුද්ගලයෙක් කියලා තව සත්‍ය පුද්ගලයෙක් ඉන්නවා කියලා අපිට තේරෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා නේතං මම නේසොහමස්මින් නෙමෙසොත්තති මම හෝ මගේ හෝ මගේ ආත්මය නෙමෙයි අනාත්මයි. බාහිර ධර්මෙත් අනාත්මයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්නපු අනාත්මය අපිට පේන්නේ. ඔන්න දැන් අපිට ඉලක්කයක් තියෙනවා, කල්යාණ මිත්‍රයන් සද්ධර්ම ශ්‍රවණේ මෙන්න මේ ඇත්ත දකින්න තැන්ට ඔබේ මනස ගත යුතුයි. එක්කෝ දුක් පංච උපාදානස්කන්ධයේ දුකයි කියලා දැකලා තණ්හාව දුරු වෙලා තණ්හා නිරෝධයේ තමන්ගේ මනස තුල එළඹ සිටින තැන දක්වා කට යුතු වැඩ පිළිවෙල. එතෙන්ට ගන්න ඕනේ මනස. එහෙම නැතිනම් නිට්ටය සැපයි ආත්මයි කියලා අද තේරෙන මට්ටම වෙනුවට දකින්න හැම දෙයක්ම දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා. අහන හැම දෙයක්ම ඇහිමෙන් පස්සේ නිරුද්ධ වෙනවා කියන එක පෙනෙන අනිත්‍ය. එහෙම නැතිනම් මේ ස්පර්ශ ආයතන හයේ කුමක් කැල්ලුවත් හරියට රත් වෙච්ච යකඩේ කැල්ලුව වගේ. ඒ නිසා දුකක්මයි එන්නේ කියන ඥාන දර්ශනේ එළඹ සිටින තැනට. එහෙම නැතිනම් සබ්බේ ධම්මා අනත්ත ආධ්‍යාත්මික බාහිර සීළු ධර්මයන් සත්ත්ව පුද්ගල භාවිතර අනාත්ම ධර්මතාවයක් තියෙන්නේ කියන ටික දකින තැනට මනස ගන්න ඕනේ. ඔන්න සම්මා දිට්ඨිය කල්යාණ මිත්‍රයන් සද්ධර්ම ශ්‍රවණය ලබා ගත්තා. දැන් ඒ අහගත් ටික දකින්න වැඩපිළිවෙලක් ඕන. අන්නේ වැඩපිළිවෙලටයි සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ පටන් ගන්නේ නැහැ පින්වත්නි ඔය අහගත් තැන ඉඳලා. ආර්ය අෂ්ටාංග මාර්ගය හැම වෙලාවෙම අනුන්ගෙන් ලබා ගන්න පුළුවන් එකක් නෙමෙයි. තමන් තුලින් උපදවා ගන්න ඕන එකක්. ඕපනායක ගුණයක් තියෙන්නේ. කිසිම වෙලාවක මාර්ගය කියන එක ඇහෙන් බලලා හෝ කනෙන් අහලා හෝ නාසයේ දිව ශරීරයේ කියන ආයතන ටිකෙන් හෝ උදව්වෙන් ලබා ගන්න පුළුවන් එකක් නෙමෙයි. විඤ්ඤාතං හැම වෙලෙම මනෝ විඤ්ඤාණ සම්පස්ය හරා නුවණින් තමන් තුලින් උපදවා ගන්න ඕනේ එක. එතකොට දැන් මේ අහගත් වැඩපිළි අහගත් දර්ශනය යථාභූත ඥානය දකින්න තැනට ගන්නට ඕනේ. ඒ ගන්න තියෙන වැඩපිළි වල තමයි සීල සමාධි ප්‍රඥා. එතකොට එහෙනම් මේ අහගත් ධර්මය අපිට පේන්නේ නැත්තේ ඒකට යන ගමන් මඟ අපි පුරවලා නැති නිසා. එහෙනම් දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේදී අපිට හම්බ වෙන්නේ මොකක්ද? මුලින්ම වාචා කම්මන්ත ආජීව කියන දැනින් තමයි අපි ආරම්භ වෙන්නේ. වචනේ සංවර කරගෙන, කය සංවර කරගෙන නිවැරදි දීපවැත්මක් ඇති කරගන්නවා. මූලිකම සුදුසුකම්. ඒ ටික ඇත්තටම අපිට ලැබෙනවා අපි පන්සිල් ගිහි පින්වතුන් ගත්තාම පන්සිල් රකින්නකොට. ඒ වගේම ආජීවස්තමක සීලය, උපෝසත අෂ්ටාංග සීලය, සාමණේර දස සීලය, උපසම්පද සීලය කියන මේ සිල් ටික කෙනාට පේන මට්ටමට සිල්වත් වෙනකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ ප්‍රථම ටික සම්පූර්ණ සීලය. පොළවේ ඉඳලා යම් කිසි මිනිසෙක් යම් කර්මාන්තයක් කරයි නම් ඒ හැම කෙනෙකුම පොළවේ පිහිටලා කරනවා වගේ සීලයේ පිහිටලා සීලයේ නිසා මේ භ්‍රමචර්යාව වැඩෙන්නේ. එහෙනම් මුලින්ම කය වචන දෙක සංවර කරගෙන පසුතැවීමට හේතු වෙන විදිය රැකියාවක් කරන්නේ නැතුව ආජීව පරිශුද්ධිය ඇති කර ගන්නවා. සීලේ පිළිතලා ඊගාවට තියෙන්නේ කරන්න අපිට මොකද්ද? සීල සමාධි. දැන් මේ සීලය කියනවා සමාධි සංවර්ධනික සීලය. මේ සීලේ කුමකටද උපකාර? සමාධියට. දැන් මේ සීලය ඇති කරගෙන හිත සමාධි කරගන්න උත්සාහවත් විය යුතුයි. මෙන්න මෙතන තමයි අපිට ගොඩාක් වටිනාම තැන සීල සමාධි ප්‍රඥා. එතකොට දැන් සිල්වත් වෙලා ඊට පස්සේ අපි කරන්න ඕනේ චිත්ත සමාධිය ඇති වෙන අංග ටික අනුක්‍රමයෙන් වැඩි වීමටපත් කරන්න ඕනේ. දැන් සීලේ ගාවට ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඊගාවට තියෙන අංග වාචා කම්මන්ත ආජීව ඊගවට තියෙන්නේ වායාම සති සමාධි. දැන් ඊගව අංගය තමන් තුල ගත්තොත් අංග ටික වායාම සති කියන අංග දෙක ඊගවට තමන්ට ආසන්නම කාරණාව තියෙන්නේ තමන්ට කටයුතු කරන්න තියෙන්නේ අර අහගත් දර්ශනය පය ගහලා හිතන එක නෙමෙයි කොහොම හරි දකින්නවා කියලා හිතන්න නෙමෙයි ඇත්තටම උත්සාහය තියෙන්නේ ඒක ඒ දර්ශනය පෙනෙන මට්ටමේ චිත්ත සමාධියක් ඇති කරගන්න ඕනේ සමාධිය ඇති කියන්නේ පෙන්නනවා වායාම සති සමාධි කියන අංග තුනෙන් පෙන්නනවා වායාම සති කියන ධර්මතාව දෙකේ කටයුතු කරන්න තමයි සමාධිය ඇති වෙන්නේ ඊගාවට ඇත්තටම සිල්වත් වෙච්ච කෙනාට ඊගාවට ළඟටම හම්බ වෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිරි තමන් තුල පිරීමට ළඟටම හම්බ වෙන කාරණා දෙක මොකද්ද වායාම සති උත්සාහයෙන් සිහිය පිටුවා ගන්න ඕනේ වායාම කියන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය ඒ කියන්නේ උපං අකුසල් දුරු කළා නූපං අකුසල් නූපදිනවා නූපං කුසල් උපදවලා උපං කුසල් වැඩි දියුණු කරනවා කියන උත්සාහයෙන් කාය වේදනා චිත්ත ධම්ම කියන ධර්මතා හතර හර උදව් කරගෙන සිහිය පිටුවා ගන්න. ඒ කියන්නේ සතර සතිපට්ඨානේ වඩන්න. එතකොට මේ උත්සාහයෙන් සතර සතිපට්ඨානේ වඩනකොට හිත සමාධි වෙනවා. සමාධිය සඳහා වෙන මොකුත් කරන්න දෙයක් නැහැ. සීලයක පිටලා ඥාන දර්ශනයක්වත් බලන්න නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. වායාම සති කියන අංග දෙකේ හොඳට දක්ෂ වුණාම හිත සමාධි වෙනවා. මේ සීලයේ උපකාරයි සමාධියට. සමාධිය ඇති වුණාම අන්න අර බුදුරජාණන් වහන්සේ පෙන්නපු ඥාන දර්ශනය කිසිදු වෙහෙසක් නැතුව අපහසුයක් නැතුව පෙනෙනවා. බුදුරජාණන් මොකද අපි ආරම්භ කළේ දර්ශනයක් ඇතුව. ඒ කියන්නේ අපි නිට්ටය සැපයි ආත්මයි කියන මට්ටමක ඉඳලා ජරා මරණ දුක් විඳිනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නවා අනිත්‍ය දුක යනාත්මයි කියලා දැක්කෝ සියලු දුක නිදහස් වෙනවා. එහෙනම් කලින්ම මේ පෙන්නපු වචනේ දකින්න යන ගමන ගියාට පස්සේ හම්බ වෙන එකක් නෙමෙයි. පණිවිඩයකට යන ගමනක් කල්ැතුව. පෙන්නපු තැනකට යන ගමන. පංච උපාදානස්කන්ධයේ දුකයි. ඒ දුක පිළිසිඳ දකින්ද? ඒ දුක ඇති කරන හේතුව තණ්හාව ඒක ප්‍රහාණය කරන්න. මේ තණ්හාවගේ නැතිවීමෙන් දුකේ නිරෝධය දුක නිරුද්ධ වෙන්නේ. එහෙනම් නිරෝධය සාක්ෂාත් කරගන්න කියලා ලැබුණු පණිවිඩයක් තියෙනවා. ඒ පණිවිඩයට යන්නේ මේ අපි. හිත සමාධි කළාම සමාධිගත මනස අර පෙන්නපු ඥාන දර්ශෙන්ට නමන්ට විතරයි ඕනේ. එතකොට එයාට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පේනවා. සමාධින් වික්කවේ භාවේත සමාහිතේ චිත්තේ යථා භූතම් පුඥානති. මහණි හිත වඩන්න සමාධි වඩන්න සමාධි වඩන කල්ලි ඇත්ත ඇතිහැටි පේනවා කියලා පෙන්වුවේ මෙන්න මේ වගේ කල්යාණ මිත්‍රස්වේ ඥාන දර්ශනේ අහගත් කෙනාට මිසක මේ ශාසනය අහගත්තේවත් නැති කෙනාට නෙමෙයි. එතකොට අඩුව තියෙන සමාධිය. ඊට පස්සේ සීලයක පිළිතලා වායාම සති දෙකේ හොඳට උත්සාහවත් වෙලා හිත සමාධි කරනවා. ඒ සමාධිගත මනසට නිට්ටිය නෑ, දකින හැම දෙයක්ම නැති වෙනවා අනිත්‍යයි කියන එක බලන්න ප්‍රාර්ථනාවක්වත් කරන්න ඕනේ. ඉස්සරහා බලන අනිත් පැත්ත දකිනකොට මේ දැකපු අරමුණ ඉතුරු නැතුම නිරුද්ධ වෙලා කියන එක බලන්න ප්‍රාර්ථනාවක්වත් ඕනේ. කණ්ණාඩියට එබුණාම අහකට යනකොට ඒ දැකපු ඡායාව දැන් නැහැ කියන එක දකින්න ප්‍රාර්ථනාවක් ඕනේද අපිට? හිතන්න ඕනේද? નિરાයසින් පේනවා. අන් ඒ වගේ දකින දේ දැකීමෙන් පස්සේ අහන දේ ඇහිමින් පස්සේ හටගෙන නිරුද්ධ වෙනවා කියන එක පේනවා. උත්සාහයෙන් තොරව පේනවා. ඊගාවට අපිට තියෙනවා නම් කාම වස්තු ලබාගෙන සැපවත් වෙන්න පුළුවන්. දිව්‍ය ලෝකවල හොඳ සැප සම්පත් තියෙනවලු, බ්‍රහ්ම ලෝකවල සැප සම්පත් තියෙනවලු කියලා. එයාට පේනවා තුන් භවයේම ගිනිකත යකඩ වැටක් වගේ ජරා මරණ ශෝක පරිදෙ දුක් දුම්න සුපායාසයන්ගෙන් පිරුණු තැනක් කියන එක નિરાයාසයෙන් පේනවා. දුකයි කියලා පේනකොට ඒකට තණ්හා කරන්නේ තණ්හා නිරෝධී ඉබේම සිද්ධ වෙනවා. එතකොට මේ සීලය උපකාර වුණා සමාධියට, සමාධි උපකාර වුණා ප්‍රඥාවට. මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම හෝ නැත්නම් චතුරාර්ය සත්‍ය හෝ දකිනකොට, ඇත්ත ඇති හැටි දකිනකොට කෙලෙසුන්ගෙන් ආශ්‍රයන්ගෙන් මේ මනස මිදෙනවා. සියලු ජාති ජරා මරණ ශෝක පරිද දුකෙන් නිදහස් වෙනවා. මිදුණු ගමම්ම මිදුණා කියන නුවණ පහළ වෙනවා. කීනා ජාති ඉපදීන් ඉවරයි මගේ. උසිතම් රක්මචරියම් මේ දැන් සීල සමාධි ප්‍රඥා වඩල ඉවරයි මම. කතං කරණියම් කළ යුක්ත කළා නාපරං හිටත්තයි මත්යකට යුක්තක් නැහැ කියන ඥාන දර්ශනය උපදිනවා. සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන. එතකොට දැන් අපිට අපි මේ ධර්මතා කතා කළ ධර්මතා රාශියම අපි දැන් පැමිණලා තියෙනවා එක තැනකට. මොකද්ද? නතර වෙලා තියෙනවා අපේ ජීවිතයේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ එක තැනක. මොකද්ද? වායාම සති කියන දෙකේ. කල්යාණ මිත්‍ර ඇසුරද සද්ධර්ම ශ්‍රවණේ සම්මාදිට්ඨි සංකප්ප දෙක හරහා ඥාන දර්ශනය අහලා දැනගත්තා. දන්නවා දැන් අපිට අවබෝධ කර මෙන්න මේ ධර්මයේ දකින්න මට්ටමට මනස ගත්ත දවසට සියලු දුක නිදහස් වෙන්නේ, දුක ඇති කරන තණ්හාව ගෙවෙන්නේ කියලා දන්නවා. ඊට පස්සේ ඒක වෙන වැඩපිළිවෙලක් තියෙනවා. සීලයක පිළිතලා වායාම සති කියන උත්සාහයෙන් සිහිය සතිපට්ඨානේ වඩලා හිත සමාධි කරන්න. සමාධියත් නිකම් පෙන්වෙන්නේ නැහැ. බුදුජානකවත් පෙන්වුවා වායාම සති කියන දෙකෙන් සතර සතිපට්ඨානය හරහා හිත එකඟ කරන්න. හිත සමාධි කළාම ඇත්ත පේනවා. ඇත්ත තේුණාම කෙලෙස විනාශයෙන් මිදෙනවා. මිදුණාම නුවණ එනවා. දැන් කෙරවල දක්වාම පාර දන්නවා. දැනගෙන නතර වෙලා තියෙනවා. අද දවසේදී ඔන්න සිල්වත් උනා කියන දරන්ට ආවා. දැන් මේ කල්යාණ මිත්‍ර ඇසුරෙන් ඥාන දර්ශන අරගෙන දැන් අද ඔගොල්ලෝ මේ ඇසළ පොහොය දවසේ වාචා කම්මන්ත ආජීව කියන ධර්මතා තුනේ දැන් පිහිටියා. දැන් ඊගාවට ආසන්නම කාරණා දෙක මොකද්ද? ඔගලගේ ජීවිතයේ තියෙන මොකද්ද තියෙන්නේ? වායාම සති කියන කාරණා දෙක. ඒ අංග පිරුණාමයි ඊගාව අංගෙට යන්නේ සමාධිය. ඒ සමාධිය පිරුණාමයි ප්‍රඥාව ඇති වෙන්නේ තමන් තුළින්. දැන් මෙන්න මෙතනදී තමයි ඇත්තටම ගොඩක්ම වටිනාම තැන. මෙතන තියෙන අඩුව තමයි අපේ ජීවිතේ මෙච්චර කල් තිබිලා තියෙන්නේ අසාගත් ධර්මය ඇත්තටම පෙනෙන්න යන වැඩපිළිවෙලක්, සහේතුක වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා. ඒ වැඩපිළිවෙල නිවැරදි විදිහටම එක එක අංගෙන් අංගේ අංගෙන් අංගේ පිරිපිරි පිරිපිරි අපේ ජීවිතේ ඉස්සරහට ගිහිල්ලා නැහැ. අපි ඇත්තුණා වෙච්ච බත්හලියක් වගේ ආර්ය අෂ්ටාංග මාර්ගයට වඩලා තියෙනවා. විතක සිල්වත් වෙනවා. සීලයක අපි කළා තියෙන්නේ මෙච්චර කල් මොකද්ද කළේ? සීලයක පිළිතලා අහගත් ධර්මයේ හොඳට හිතනවා. අහගත් දර්ශනය හොඳට හිතනවා. ඇයි අපි හිතන්නේ ඒ අහගත් දර්ශනය නුවණින් බලනකොට බලනකොට ඒකේ ඇත්ත ටික 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 පෙනිපෙනි පෙනිපෙනි කෙලස් ගෙවි කෙලස් අඩුවලා අඩුවලා හිත සමාධි වෙයි කියලා. ඒ කියන්නේ සීලයක පිළිතලා ඇත්ත ඇති හැටි බලවල කෙලස් ගෙවලා සමාධි කරන්න. ඒ කියන්නේ අපි ආර්ය අෂ්ටාංග මාර්ගය වලදී සීල ප්‍රඥා සමාධි වෙන විදියකට. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම කරන්න බැරි හින්දායි බුදුරජාණන් තේ පෙන්නව මොකද්ද? සීල සමාධි ප්‍රඥා කියලා. එහෙනම් අපි ඒක નિවර්දි කරලා හදාගම්වද ඒකට හොඳම දවසක් මේ පොය. දැන් සිල්වත් අද පොහේ දවසේ සිල්වත් වෙච්ච අපි ඊගාවට පැහැදිලි කරගම්මු ආර්ය අෂ්ටාංග මාර්ගයේ අපිට ඊගාවට කටයුතු කරන්න තියෙන අංග තුනේ අපි හැසිරෙන්නේ කොහොමද? වායාම සති කියන හරහා දෙක. එතනදී අපි සතර සතිපට්ඨානේ වඩන්ඩ හොඳ උත්සාහයක් යොදනකොට ඒ උත්සාහය තුල තියෙනවා උපං අකුසල් දුරු කළ නූපං අකුසල් නූපදවන නූපං කුසල් නූපදවල උපං කුසල් වැඩි දියුණු කරනවා කියන ගති හතරම යෙදিলা තියෙනවා සතිපට්ඨානේ වඩන්න උත්සාහවත් වෙන හැම වෙලාවකම. ඇයි සීය පිහිටුවා ගන්න උත්සාහවත් වෙන්නේ? සිහි මුලා වුණොත් නොයේ කකුසල ධර්මයන්ට හිත යනවා. සිහි මුලා වෙච්ච ගමම්ම නූපං අකුසල ධර්ම ඉපදිලා උපං අකුසල ධර්ම බොහෝ වෙලා කුසල ධර්මයන් පැත්තකටවත් එන්නේ නැහැ. සතිපට්ඨානේ වඩන්න කියලා හිත තබනකොටම ඒ අරමුණම නූපං කුසල් ඉපදවීම. සතිපට්ඨානේ නැවත නැවත වඩනවා කියලා කියන්නේ උපං කුසල් බොහෝ කිරීම. නූපං කුසල් උපදවල උපං කුසල් වැඩි දියුණු කරනකොට උපං අකුසලයට ඉඳ ඉඩ නැහැ, නූපං අකුසලයට උපදින්න ඉඩ නැහැ. මේ ධර්මතා හතර එකට නැහැ. අඳුරයි ආලෝකයයි එකට තියනවද? තියෙන්නේ නැහැ. ඒ වගේ යම් වෙලාවක නූපං කුසල් උපදවල උපං කුසල් වැඩි දියුණු කරනවා කියන අංග දෙක තියෙනකොට උපං අකුසල් දුරු වෙලා නූපං අකුසල් නූපදිනවා කියන තැන නිර්මාණය වෙනවා. යම් කලක උපං අකුසල් නූපං අකුසල් උපදින උපං අකුසලේ වැඩි වෙන විදිහට ඉන්නවා කියලා කියන්නේ කුසලයට දෙන ඉඩ නැහැ. එතකොට අපි සතිපට්ඨානයේ භාවනාවට සතිපට්ඨානය වඩන්න සිහිය පිහිටුවීම වඩන්න උත්සාහවත් වෙනකොට හිත තියෙනකොටම ඒක කුසලයක්. සතිපට්ඨානයේ නැවත නැවත වඩනවා කියන්නේ සිහිය පිහිටීම නැවත නැවත වඩනවා කියන්නේ උපං නූපං කුසලේ උපද්දනවා. ඒ කාරණාව කරනකොට ඒකෙම තියෙනවා කියලා දකින්ද උපං අකුසලයට ඉඩ නැහැ, නූපං අකුසලේ නූපදනවා කියන කාරණා දෙක. හරි. ඔන්න දැන් ඒ බඳු උත්සාහය තියෙන සතිපට්ඨාන එහෙම කළා. දැන් තියෙන්නේ අපිට සතිපට්ඨානේ වඩන්න. මොකද සතර සතිපට්ඨානේ වැඩිවීමෙන් තමයි මේ උත්සාහයෙන් සතර සතිපට්ඨානේ වඩනකොට තමයි සමාධිය ඇති වෙන්නේ. දැන් අපි නිවැරදිව සතිපට්ඨානේ වඩන හැටි හුරු පුරුදු කරමු. ඒකෙදි මම පින්වතුන්ට අපි උදේවරු කොච්චර කාලයක් ගියත් කවන්නේ අපි මේ ටික හොඳට අහගමු. හැමදාම ඊට පස්සේ මේක අහගන්න ඕනේ. අපිට ඒ සඳහා උත්සාහවත් වෙන්න කාලය ඉතුරු වෙනවා. සතිපට්ඨාන භාවනාව බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දුන්නු ආකාරය පොඩ්ඩක් බලාගමු අපි. මම ඔකට අර මතක් කරන චප්පානක කියලා සූත්‍රයක් තියෙනවා. සත්තු හය දෙනෙක් උපමාවට අරගෙන මට උණු සූත්‍රය කියන්න නෙවෙයි, මේ තුලින් බුදුරජාණන් වහන්සේ දීලා තියෙන අර්ථය පැහැදිලි කරගන්න. නොයෙ ගති අදහස ඇති සත්තු හය දෙනෙක් අරගෙන බල්ලෙකුයි නරියෙකුයි කිඹුලෙකුයි නායක සර්පයෙකුයි වඳුරෙකුයි කුරුල්ලෙකුයි අරගෙන ඒ සත්තුන්ගේ නැටි හයේ ලණු කෑලි හයක් ගැට ගන්න. ඔන්න දැන් සත්තු හය දෙනාගේ නැටි හයේ ලණු කෑලි හයක් ගැට ගහලා ඒ ලණු කෑලි හයම අරගෙන ඉතුරු කෙරවල එකට අල්ලලා ගැටයක් ගහලා අතහරිනවා. අතහැරියාම දැන් නානා ගති ඇති සත්තු හය දෙනා බල්ල හැම වෙලෙම ගමට යන්න හදනවා, නරිය සොහොනට යන්න හදනවා, කිඹුල වතුරට යන්න හදනවා, සර්පයා හුඹහට යන්න හදනවා, කුරුල්ල අහසට යන්න හදනවා, වඳුර කැලේට යන්න හදනවා. දැන් එක එක්කෙනා එහාට මෙහාට අදිනකොට එකම කල නැගෑනිය. ඔය අතර එක සතෙක් බලවත් වෙයිද අනිත් ඔක්කොම ඇදගෙන යනවා. ඇයි ඒ? නැටි ටික එකටම ගැට ගහලා තියෙන්නේ. ඊට පස්සේ ඒ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්ව සතිපට්ඨානේ වඩන්නේ නැති කෙනාගේ මනසට සතිපට්ඨාන භවනා නොකරන කෙනාගේ මනසට උපමා කළා. ඔන්න ඔය උපමාව. ඒ වගේ ඇහැ අදිනවා රූප බලන්න, කන අදිනවා ශබ්ද අහන්න, නාසය අදිනවා ගන්ධ දුව, දිව අදිනවා රසට, කය අදිනවා ස්පර්ශයට, සිත අදිනවා ධර්ම අරමුණ. ඒ මේ අතට විස්තරුණු මනසක් තියෙන යම් ආයතනයක් බලවත් වෙයිද ඔක්කොම ටික ඇදගෙන ඒ ආයතනේ පැත්තට යනවා. ඊට පස්සේ දෙවනුවට බුදුරජාණන් වහන්සේ පෙන්නවා හොඳට බලන්න උපමාව, අර විදියටම සත්තු හය දෙනාගේ නිදිමතයිද සාදුකාරයක් දෙන්න? තවත් අයියෙන් සාදුකාරයක්, තවත් සැරයක් සාදුකාරයක්. අපච්චි මේ ටික ගොඩාක් වටිනවා. මේ වගේ ධර්මයක් අපිට අහලා ජීවිතයෙන් ඒක පුරුදු කරගන්න දරුව අපි ආපු සසර ගමන ලේසි නෑ. එහෙනම් හැම දිනම හොඳ වමනාවෙන් මේ ධම් ටික අහලා තමන්ගේ ජීවිතේට පිටක් පිළිසරණ කරගන්න කියන එක මතක් කරනවා. එතකොට දෙවනුවට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා අර විදිහටම සත්තු හය දෙනාගේ නැති හයි ලණු කෑලි හයක් ගැට ගහලා ඉතුරු කොන ලණු කෑලි ටිකේ ඉතුරු කෙරබල අරගෙන කණුවක හරි ටැඹක හරි බඳිනවා. දැන් ඉතුරු කෙරවල ටික ඔක්කොම අල්ලලා බඳලා තින්නේ කණුවක. වෙනද වගේම කණුවේ බැඳහමත් වෙනද වගේම අර සත්තු හය දෙනා එහාට මෙහාට යන්න අදිනවා. බල්ලා ගමට යන්න අදිනවා, නරියා සුහනට යන්න අදිනවා, කිඹුල වතුරට යන්න, සර්පයා උඹහට යන්න, කුරුල්ල අහසට යන්න, වඳුර කැලේට යන්න අදිනවා. ඇද්දට ඇදගෙන යන්න පුළුවන්ද? බෑ. ඇදලා 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 බැරි වෙලා හෙම්බත් වෙලා කණුව මුල්ලම වැටිලා හිටිනවා. ඒක පෙනෙලා මහණෙනි මම සතර සතිපට්ඨානේ කණුවකට කැඹකට උපමා කරන්නේ කියලා පෙන්වුවා. සතිපට්ඨානේ වඩනකොට වඳනකොට වඩන්ද හදද්දි සත්තු හය දෙනා හීලා වෙලා නැහැ. ඒත් සතිපට්ඨානේ වඩන්න උත්සාහවත් වෙනවා. බෑ. සත්තු අදිනවා එහාට මෙහාට. ඈ පරණ පුරුද්දට හිත එහාට මෙහාට යනවා. ගියාට යන්න දෙනවද? යන්න දෙන්න. දැන් ටැඹේ බැඳලා කණුවේ බැඳලා යන්න හදනවා. යන්න බෑ. හැබැයි ටික දවසකින් අර සත්තු ටික කණුව මුලම හීලා වෙලා හිටියා වගේ සිත්තු සියලුම සිතුවිලි හීලා වෙලා සංසිඳිලා මේ තමන් තුලම සිහිය පිහිටා හිටන දවසක් එනවා කියලා පෙන්වනවා. ඔන්න බලන්න සතිපට්ඨානයට දුන්නු උපමාව. එතකොට සතිපට්ඨානේ පෙන්වීම මොකේද? කණුවකට ටැඹකට හිත බැඳගන්න තැන නේද? හිත නතර කරන්න, දුවල යන්න බැරි වෙන්න, කඩාගෙන යන්න බැරි වෙන්න එක තැනක තබා ගන්න තැනක් දුන්නා. කණුවක් ටැඹක්. එහෙනම් දැන් සතිපට්ඨානේ වඩනවා කියලා කියන්නේ මේ සිහිය පිහිටීම, සිහිය බැඳලා තබා ගන්න එක වඩන්න ඕනේ. එහෙනම් දැන් අපි සතර සතිපට්ඨානේ වඩන්නේ කොහොමද කියන එක හුරු වෙන්නට ඕනේ. එතකොට සිහිය සතිපට්ඨානේ වඩන්නේ කොතෙන්ටද සිහිය පිහිටවන්නේ කියන උත්තරේ ගාවට ගන්න ඕනේ අපි. දැන් සතිපට්ඨානේ සිහිය පිහිටවන්න දැන් අපි මෙච්චර කාලයක් හිතුවේ සතර සතිපට්ඨාන කියලා. ඒ කියන්නේ කාය වේදනා චිත්ත ධම්ම කියන මේ හතර මොකද්ද? සිහිය පිහිටුවා ගන්න තියෙන තැන් හතරක් කියලා. එක හරි. හැබැයි අර්ථය වැරදි අපි අරගෙන තියෙන. දැනුත් මම කියනවා මේ හතර සිහිය පිහිටුවා ගන්න තියෙන ධර්මතා. හැබැයි අපි අරගෙන තියෙන අර්ථය වැරදි. අපි ඒකෙදී පිළදහම තියෙන ආකාරයට බලමු. මම මේවා එකින් එකට මතක් කරන්නේ ඒ සූත්‍ර පවා නිදර්ශන වශයෙන් පෙන්වන්නේ. මේක බුදුරජාණන් වහන්සේ පෙන්වපු පිරිසිදු අර්ථය විනා මගේ පෞද්ගලික අදහසක් නෙවෙයි කියන එක කියන්නේ. ඊට පස්සේ සතිපට්ඨානේ වඩන්ඩ කලින් සිහිය පිහිටුවා ගන්න ඕනේ කොතනද කොහොමද කියන එක බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කළා තියෙනවා. ආශ්‍රිත ග්‍රන්ථ නෙමෙයි, පිරිසිදු ත්‍රිපිටකයේ තුලම පෙන්වලා තියෙනවා. අභිධර්ම පිටකේ විභංග ප්‍රකරණේ ඥාන විභංගයේ කියන කොටසේ ඥාන විභංගය කියලා කියන්නේ ඥාන කියන්නේ ධ්‍යාන කියන එක. ධ්‍යාන ලබා ගන්නට යන ගමම් මග හොඳට බෙදලා විස්තර කරලා පෙන්නන කොටස. ඒකෙදි පෙන්නනවා උජුං කායං පනිදාය පරිමුඛං සතෙන් උපට්ඨපිත. මේ ටික අයිති ආනාපානස්ති භාවනාවට නෙමෙයි හැම කමටහනක්ම වඩද්දි. ඒ ඥාන විභංගී ආනාපාන සතියක් ගැන කතාවක්වත් කරන්නේ නැහැ. හිත සමාධිකරන්ඩ භාවනා කරන ආකාරයයි පෙන්නන්නේ. ආකාරයට ඉස්සෙල්ලා ඉරියව්ව පෙන්නනවා. පෙන්නලා කැලේකට හරි හිස් ගේයකට හරි අරඤ්‍යගතව රුකමූලගතව සුඤ්ඤාකාරගතව කැලේකට ගහක් මුලකට හිස් ගේයකට ගිහිල්ලා කියන එකෙන් අදහස් කළේ අනිවාර්යෙන් කැලේකට හරි ගහක් මුලකට හරි හිස් ගේයකට හරි ගියොත් විතරයි භාවනාව වැඩින්නේ කියන අදහසින් නෙවෙයි. අර්ථය ගන්න ඕනේ භාවනාවට බාධා නොවන ජන ශූන්‍ය අල්ප ഘോഷා අල්ප ශබ්ද තියෙන පරිසරයක් තෝරගන්න නිවිය යුතුයි කියන අදහසයි. එහෙම නැතුව ශුන්‍යාගාරෝ කියනකොට බඩු මුට්ටු මුකුත් නැති හිස් බිත්ති හතරක් කියන අදහසවත් නෙමෙයි. තව අය හිටියත් කමන්නේ ගේ ඇතුලේ අල්ප ශබ්ද නම් ශබ්ද නැතිනම් ഘോഷා නැතිනම් උත්සාහවත් වෙන්න භාවනාවට උත්සාහවත් වෙන්න සුදුසු නිශ්ශබ්දතාවයක් තියෙනන් ඒක ශුන්‍යාගාරය කියන ගණිතයයි. එතකොට මෙන්න මේකෙන් කාය විවේකයේ කියන එක පෙන්වන පරිසරය. දෙන්නලා උජුං කායං පනිදාය පරිමුඛං. පර්යංග බැඳගෙන කොන්ද ඍජුව තබා ගන්න. හැම වෙලාවෙම එහෙම නෙමෙයි. නමුත් මේ මොහොතේදී භාවනා කරන වෙලාවට පෙන්වන පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. ඊට පස්සේ ඉස්සෙල්ලාම පෙන්වන සිහිය කියන්නේ මොකද්ද? දැන් සිහිය පිහිටුව ගන්න තියෙන්නේ සතින් උපට්ඨපෙත්වා සිහිය පිහිටුව ගන්න. සිහිය කියන්නේ මොකද්ද කියලා හොඳට පෙන්වුවා. යා සති ඒ කියන්නේ තමන්ට සිහි යම සිහි කරන්න පුළුවන් කියන කමක් තියෙනවා නම්. අනුසති සිහි කරන කමක් තියෙනවා. පටිසති නැවත නැවත සිහි කරන්න පුළුවන් කමක් තියෙනවා. සති සරණ සිහිය සරණ කරගෙන ඉන්න කම. දරණතා සිහිය දරාගෙන ඉන්න කම. අපිලාපනතා අරමුණෙන් අරමුණට වෙනස් වෙන්න නොදෙන කම. අසම්මුසනතා සිහියේ මුලා නොවුණු කම. සති ඉන්ද්‍රියන් සිහිය ප්‍රධාන වෙච්ච කම. සති බලං සිහිය බලවත්ව වෙන කම. සම්මා සති නිවැරදි සිහියයි කියලා සිහිය කියන එකේ ලදරුම තැනේ ඉඳලා සිහිය කියන චෛතසිකයේ අත් දියුණුම තැන දක්වා විස්තර කළා. අයං සති මේ සිහිය උපට්ඨිත හෝති සුපට්ඨිත නාසිකග්ගේව මොකද මෙත්තේ. ඔන්න සිහිය පිහිටුවා ගන්න කියලා පෙන්වුවා. හොඳට පැහැදිලිව කොතනද? නාසිකග්ගේව මොක නෙමෙත්තේ. නාසයේ කෙළවර හෝ තොල් දෙක ළඟ. මේ දෙකක් පෙන්වුවේ මෙහෙමයි. මේ දෙකේම තියාගන්න කියන අදහසකින් නෙමෙයි. සමහර අය ඉන්න පුළුවලු නාහය දිග අය. සමහර අය නාහය කොට අය. ඒ වගේ එක එක චරිත තියෙනවා. කෙනෙකුට මුඛ නිමිත්ත නැත්නම් මේ තොල් දෙක හොඳට ප්‍රකටයි නාහය අප්‍රකට වෙන්න පුළුවන්. කෙනෙකුට නාහය හරිය හොඳට ප්‍රකටයි තොල් දෙක අප්‍රකට වෙන්න පුළුවන්. මෙතනදී හුස්ම පාර යන්තම් වදින තැනද නාහය තුඩද නාස් බුල ඇතුළද තොල් දෙකේ අගද කතාවක් නෙමෙයි ඕනේ. හිත තබා ගන්නට හිත පිහිටුවා ගන්න නිමිත්ත. කෙනෙකුට තොල් දෙක හොඳට පැහැදිලි හිතට පේනවනම් හිත නතර කරගන්න එතන සකස් කරගන්න. නහය හොඳට මැඩ හරි මුළු නහයම හරි හොඳට පේනවනම් එතන හිත තබා ගන්න හොඳ තැන. කෙනෙකුට මේ නහයයි තොල් දෙකයි ඔක්කොම එකටම පේන්න පුළුවන් එක නිමිත්ත හැටියට. ඒත් කමන්නේ. කොතනක හරි හිත නතර කරගන්න දැන් කණුවක් ඕනේ නේ. තැඹක්. හිත එක එක අරමුණු වලට දුවන්න දෙන්නේ නැතුව හිත එකඟ කරගන්න තැනක් ඕනේ. ඔන්නෝයේ නාසිකග්ගේ හෝ මුක නිමිත්තේ මේ සිහිය පිහිටුවා ගත්තා. ඔන්න සිහිය පිහිටුවා ගන්න කියලා පෙන්නෝ සතිපට්ඨානෙ සිහිය පිහිටුව ගන්න කියලා පෙන්නේ කොතනද? නාසිකක් ගේවා මුඛ නිමෙත්තේ. දැන් සිහිය පිහිටුව ගත්තට සිහිය පිහිටල තියනවද? ඉන්න පුළුවන්ද එහෙම? ඉන්න බෑ. සිහිය පිහිටලා නැහැ. දැන් ඕගොල්ලන්ට මේ සිහිය පිහිටුවීම පිහිටල තියෙන තැන දක්වා වඩව ගන්න ඕනේ. සිහිය පිහිටුවීම වඩන්න ඕනේ. සතිපට්ඨානේ වඩන්න ඕනේ. ඔන්න ඕක වඩා ගන්න බුදුරජාණන් වහන්සේ දෙනවා උපාය ධර්මතා හතරක්. මොකක්ද? මේ සිහිය පිහිටුවාගෙන නුවණින් කායේ කායානුපස්සී විහෙරති. කායේ කායානුව බලන්න. කිසිම වෙලාවක කායේ කායානුව සිහිය පිහිටවන්න කියලා තියෙනවද? නැහැ. දීගං වා සිහිය පිහිටවා ගත්තා. සෝ සතෝ දැන් ඔහු එහෙමම සිහිය පිහිටවාගෙන සෝ සතෝ වස්ස සති සතෝ වස්ස සති සිහිය පිහිටවා ගන්න කියලා සිහියෙන්ම අස්වාස කරන්න සිහියෙන්ම ප්‍රස්වාස කරන්න. හොඳට බලන්න ඒකෙදි අස්වාස ප්‍රස්වාසයේ සිහිය පිහිටවන්න තියෙනවද කියලා සිහිය පිහිටවා ගන්න පෙන්නලා ඒ කමටහනයි. සෝ සතෝ වස්ස සති සතෝ පස්ස සති ඔහු සිහියෙන්ම අස්වාස කරනවා සිහියෙන්ම ප්‍රස්වාස කරනවා. දීගං වාසන්තෝ දීගං අසසාමිති පජානාති දීගං වා පසසන්තෝ දීගං පසසාමිති පජානාති. දීර්ඝ කොට ආස්වාස කරනවා දීර්ඝ කොට ආස්වාස කරනවා කියලා නුවණින් දන්නවා. ලූඩු කොට ප්‍රස්වාස කරනකොට ප්‍රස්වාසයේ නුවණින් දන්නවා. ආස්වාසයේ නුවණින් දන්නවා. පජානාති ආස්වාස ප්‍රස්වාසයේ නුවණින් දන්නවා. සිහිය පිහිටුවාගෙන සිහියෙන් ආස්වාස කරනවා ආස්වාස ප්‍රස්වාස වෙන බව නුවණින් දන්නවා. බලන්න හොඳට ලස්සනට පැහැදිලි කරලා කියනවා. සිහිය පිහිටුවගෙන අස්වාස ප්‍රස්වාසයට නුවණින් කරනකොට අන්න මේ සති නිමිත්ත තුළ සිහිය පිහිටා හිටින කම ටික 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 හුරු වෙනවා. දැන් හිත අහකට යන්නේ නැහැ. දැන් තැබේ බැඳලා බැරි වෙලා හරි හිත අහකට ගියොත් දැන් අපිට අද දවසේදී පුරවන්න තියෙන්නේ අංග දෙකයි. වායාම සති කියන අංග දෙකේ කටයුතු කරන්න තියෙනවා. සති නිමෙත් හිත තබාගෙන සිහියෙන්ම ආස්වාස කරනවා සිහියෙන්ම ප්‍රස්වාස කරනවා. එතකොට ඒක නුවණින් දන්නවා. සති නිමෙත් හිත තබාගෙන සිහිය තබාගෙන ඒ සිහියෙන්ම ආස්වාස ප්‍රස්වාස කරනවා ඒක නුවණින් දන්නවා. ආස්වාස ප්‍රස්වාසය නුවණිනුයි දන්නේ. සති නිමෙත් හිත තබාගෙන ඊට සිහියෙන්ම ඉඳගෙන ඒ සිහියෙන්ම ආස්වාස ප්‍රස්වාස කරනවා. හැබැයි ආස්වාස ප්‍රස්වාස වෙන බව නුවණින් දන්නවා. චුට්ටක්වත් ආස්වාස ප්‍රස්වාසයට නැඹුරු වෙලා නැහැ. හොඳට සති නිමිත්ත තුළ දැනුම් සහගත බව ඉඳගෙනම සිහියෙන්ම ආස්වාස කරනවා සිහියෙන්ම ප්‍රස්වාස කරනවා. පජානාති නුවණින් දන්නවා. එතකොට සති සම්පජානේ සිහියෙන් සති නිමිත්ත තුළ සිහිය පිහිටුවගෙන අස්වාස ප්‍රස්වාසිත නුවණ සිහි නුවණ කියන දෙකෙන් ඕගලන්ට ආරක්ෂාව සපයලා තියෙනවා. මේකෙන් කාරණා දෙකක් වෙනවා. එකක් තමයි මේ විදිහට සිහියෙන් ඉඳගෙන නුවණින් ආනාපාන සතිය දැනගනිමින් ඉන්නකොට නීවරණ ධර්මයන්ට ඕගලන්ව අරගෙන යන්න බෑ. ආශ්‍රව වැඩි වෙන පැත්තට කෙලෙස් ඇති වෙන පැත්තට නීවරණ ධර්ම පැත්තට හිත දුවන්නේ. හිතේ විසිරීම නතර වෙනවා එකක්. ඊගාවෙක මේ සිහිය පිහිටවීම ටික ටික වැඩෙනවා. ওই විදිහට විනාඩි 10ක් ඕගොල්ලෝ භාවනා කරලා නැගිට්ටු ආස්වාස ප්‍රස්වාස මානසිකහරය ඕගොල්ලන්ට අතහැරේ. හැබැයි විනාඩි 10ක් පුරාවට සති නිමිත්ත හිත බැඳගෙන හිටපු හුරුව නැති වෙන්නේ. ඊගවට තව පැය කාලෙකින් ආපහු ගිහිල්ලා ඉඳගෙන සතේ පුනච පරම්භිකවේ ඒක කියලා බුදුරජාණන් වහන්සේ පුනච පරම්භිකවේ කියනොට නැවත දානිකක් කියෑම කියලා සතිපට්ඨානෙ පෙන්නකොට ඒකෙන් පෙන්නනවා මුල් ක්‍රමය එහෙම නැතිනම් මෙහෙමත් කරන්න කියන එක. එතකොට ඒ තුල තියෙනවා අර මුලින් කිව්ව පරිසදේ ඔක්කොම පරිමුඛ සතෙන් උපට්ඨපෙත්තා කියන ටික ඔක්කොම එකටයි. මෙහෙම ආනාපාන සතිය වඩන්න නැවත දන එකක් කියව. එහෙම නැතිනම් මෙහෙමත් කරන්න පුළුවන්. ගච්ඡන්තව ගච්ඡාමි ත පජානාති තිතව තිතෝ මිත පජානාති නිසින්නෝ නිසින්නෝ මිත පජානාති සයනෝ සයනෝ මිත පජාන. අර සති නිමිති තියාගෙන ආනාපාන සතියේට නුවණින් හිටියා වගේමයි දෙකක්. සති නිමිති හිත තියාගෙන යනකොට යනවා කියන එකට දැනුම් සහගතව ඉන්නවා. අතන ආස්වාස ප්‍රස්වාසයේ නුවණින් දන්නා. මෙතකොට ගච්ඡන්තව ගච්ඡාමි ත පජානාති. අතන දීගං වා අසසන්තෝ දීගං අසසාමීති පජානාති. දැන් මෙතන සති නිමිති හිත තියාගෙන තමන් යන එන ඉරියව්වට හිත තියාගෙන යනවා යනවා. එතකොට සති නිමිති හිත තියාගෙන ඉරියව්වට සිහියෙන් ඉන්නකොට ඒත් ඔගලන්ට නීවරණ ධර්මයන්ට අහකට කෙලෙස් පැත්තට හිත යන්න ඉඩ නැහැ. සති නිමිත්ත තුල හිත බැඳී පවතින හුරු ඇති. ඊගවට අර ආනාපාන සතිය වඩපු වෙලාවේ ඉරියාපතේ ඉන්නකොට තබාගත්ත දෙකේම හුරු එකට එකතු වෙලා සති නිමිත්ත තුල හුරු එකතු වෙනවා. ඉරියව්වට තියෙන මානසිකාර්ය අතහැරෙයි. ඒ සති නිමිත්ත තුල හිත තබපු හුරු නැති වෙන්නේ. ඊට පස්සේ ඔගලන්ට අභිකන්තේ පටික්කන්තේ සම්පජාන කාර්ය හොති. සති නිමිති හිට තියාගෙන නුවණින් ඉදිරියට යන්න පුළුවන්, ආපහු එන්න පුළුවන්, අතපය හකුලවන්න පුළුවන්, අතපය දිග අරින්න පුළුවන්, ඇඳුම් අඳින්න පුළුවන්, කෑම කන්න පුළුවන්, මේ හැම වැඩක්ම කරන්න පුළුවන්. මෙහෙමත් කරන්න පුළුවන් සිහිය පිහිටුව ගන්න එක. එහෙමත් නැතිනම් සති නිමිති හිට තියාගෙන ආධ්‍යාත්මික මේ ශරීරය හැරි සති නිමිති හිත තියාගෙන හොඳට සිහියෙන් ඉන්නවා. සිහියෙන් ඉන්නකොට සත්ත්ව පුද්ගල භාවයට සිහි වෙන අරමුණු තියෙනවා. අවිඥානික ඒවා ඕනේ නැහැ. සත්ත්ව පුද්ගල භාවයට මේ සිහිය පිහිටුවා ගත්තාම තියෙන වටිනාකම මොකද්ද කියලා දන්නවද? අරමුණේ මුලා වෙන, ඒ කියන්නේ කෙනෙක් පුද්ගලයක් සිහි වෙනකොට ඒ හිතට සිහි වෙන අරමුණ තුල මුලා වෙන්නේ නැතු ඒකේ ඇත්ත පෙන්න ගන්න තරම් ඉඳ අවස්ථාවේ ඕගලන්ට ඉතුරු කරලා තියෙනවා. මේ සිහිය පිහිටුවා ගත්තේ නැති මනසට සිහි වෙනකොට ඒ නිමිත්ත කෙනෙක්ම වෙලා ඒක තුල හැසිරලත් ඉවරයි. නමුත් සිහිය පිහිටුවාගෙන ඉන්නකොට කවුරු හරි කෙනෙක්ව පුද්ගලයෙක්ව ඥාතියෙක්ව යාළුවෙක්ව සිහි වුණොත් ඒ සිහි වෙච්ච අරමුණේ යථාර්ථයේ හොඳට බලන්න ඉඩ අවස්ථාව මනසට තියෙනවා. ඒ හින්දා සති නිමිත්තේ හිත පිහිටුවාගෙන ආධ්‍යාත්මික මේ ශරීරේ කෙස් ලොම් නියද සම්මස් කියලා මේ කුණුප කොටස් ටික සිහි කරමින් සති නිමිත්තේ හිත පිහිටුවා ගන්න. හැම වෙලාවෙම සති නිමිත්ත නැවත නැවත ආවර්ජන කරන්න. සති නිමිත්තේ ඒ කියන්නේ සිහිය පිහිටුවගෙනම නුවණින් බැලිය යුතුයි. මොකද මෙතෙන්දි විශේෂදී මේ කයගෙන බලන්නේ සිහිය පිහිටුවා ගන්න උපකාර පිණිසයි. සතිපට්ඨානය වඩන්නයි, සිහිය පිහිටවීම වඩන්නයි. ඕගලන්ට ඉලක්කයක් තියලා තියනවා දැන්. මේ කය ගැන බලන්නේ නාසය හෝ තොල් දෙක ගාව සිහිය පිහිටුවහම ඒ සිහිය පිහිටීම වැඩි දියුණු කරගන්නයි. අපහසුාවක් නැතුව උත්සාහයක් නැතුව નિરાයාසෙන් සිහිය පිහිටා හිටින මට්ටමක් එනකන් ඕගොල්ලෝ මේක කළ යුතුයි. එහෙම කය ගැන හෝ එහෙම නැත්නම් සති නිමිති හිත පිහිටුවාගෙන කයේ උපදින වේදනාවන් ගැන හෝ නුවණින් බලන්න, සිත ගැන හෝ බලන්න, සිතුවිලි ගැන හෝ බලන්න. කාය වේදනා චිත්ත ධම්ම කියන සතර සතිපට්ඨාන සිහිය පිහිටවන්න තියෙන තැන් හතරක් කියලා කියන්නේ ඒ හතරට සිහිය පිහිටවන්න කියන අදහසින් නෙමෙයි. සිහිය පිහිටුවා ගන්න තැන්න පෙන්න බුදුරජාණන් වහන්සේ මේ සිහිය පිහිටුවා ගන්න මේ සිහිය පිහිටවීම වඩා ගන්න මෙන්න මේ ධර්මතා හතර උදව් කරගෙන කියන කෙනෙක්. මොකද සිහියට භූමියක් තියෙන්න ඕනේ. සමාධියට නිමිත්තක් තියෙන්න ඕනේ. හිත එකඟ වෙන්නේ කොතෙන්ටද? තැනක් තියෙන්න බෑ. දැන් හොඳට බලන්න කාය වේදනා චිත්ත ධම්ම කියන හතරට අපි සිහිය පිහිටෙව්වොත් අර චප්පාණක සූත්‍රයේ දුන්නු අර්ථය නිර්මාණය වෙයිද කියලා. චප්පාණක සූත්‍රයේ පෙන්නේ සතිපට්ඨානේ මොකේටද? කණුවකට පැඹකට උපමා කළා. ඊගාවට අපි කාය වේදනා චිත්ත ධම්ම කියන හතර අනුපස්සන නුවණින් මෙනෙහි කරන්න තියෙන ධර්මතා හතර. ඒකට සිහිය පිහිටවන්න කියලා කුතනකවත් පෙන්නලා නැහැ. නමුත් ඒකට සිහිය පිහිටවෙ තියෙන වැරද්ද. අපි සිහියෙන් කුණුපු කොටස් ටික මෙනෙහි කරනවා. සිහියෙන් ධාතු මනසිකාරය කරනවා. සිහියෙන් ආනාපාන සතිය වඩනවා කියන්ට. ඊට පස්සේ වේදනාව අනුව බලන්න කිව්වොත් අපි අර සතිපට්ඨා අපේ සිහියත් නැහැ, සිහිය පිහිටපු භූමියක් ඇති වෙනවා. ඇයි අපි කුණුප කොටස් ටිකක් නම් සිහිය පිහිටුවගෙන හිටියේ ධාතු මනසිකාරය කරනකොට කුණුප කොටස් ටිකෙන් අතහැරලා. ආනාපාන සතියට එනකොට අර දෙකම අතහැරලා. වේදනානුපස්සනාවට එනකොට කයම අතහැරලා. සිහියත් අතහැරලා සිහිය පිහිටපු නිමිත්තත් අතහැරලා. ටැබක් ඉතුරුද අපිට? හනුවක් තියෙනවද වෙනලා තියන්න? හරි, දැන් වේදනානුපස්සනාවට සිහියෙන් වේදනා අනුපස්සනාව අනුපස්සනාවට සිහියෙන් කළොත් අපි ඒක පෙන්නේ පජානාති නුවණින් අනුපස්සනාව. සිහිය පිහිටුවාගෙන නුවණින් වේදනාව ගැන බලන්න පෙන්නේ. නමුත් නුවණින් වේදනාව ගැන බලන්න පෙන්නපු එකට සිහිය පිහිටෙවුවාම සිහියත් පිහිටපු එකයි නුවණ බලන එකයි දෙකම එකේ. දැන් එතකොට ඔන්න කායානුපස්සනාව කයට සිහිය තබපු නිමිත්ත අතහැරිලා දැන් වේදනා. ඊගාවට සිත හෝ සිතුවිලි වලට සිහිය පිහිටනකොට සිහිය පිහිටපු වේදනා ටික නිරුද්ධ වෙලා, ඒ කියන්නේ ඒ කණුවත් ඉවරයි. ඊගාවට සිතුවිලි වලට සිහිය පිහිටවගෙන ඒක නුවණින් බලන්න ඕන එක. ඒකට සිහිය පිහිටවගත්තු හිතගෙන බලනකොට ඒ සතිපට්ඨානියත් ඉවරයි. සිතුවිලි වලට සිහිය පිහිටවු දැනත් ඉවරයි. කොහොම ගත්තාම සිහිය පිහිටවගන්න දැනක් තියෙනවද අපිට? අද දවසේ වෙලා තියන්නේ ඒක. එතකොට කනුවක් නැඹක් තියෙනවද අපිට හිත බැඳලා තබා ගන්න? නැහැ. ඉතින් හිතේ විසිරීම නතර වුණා නම් තමයි පුදුමයි. නමුත් සතිපට්ඨානය කියලා කියන්නේ සිහිය පිහිටවීම එකයි. කාය වේදනා චිත්ත ධම්ම කියන්නේ මේ හතරම උදව් කරගෙන එක තැනක සිහිය පිහිටුවාගෙන ඉන්න ගතිය වර්ධනයකට යුතුයි මිසක සිහිය පිහිටවන තැන් හතරක් වුණොත් සතිපට්ඨාන හතරක් වෙනවා. කය සිහිය පිහිටවන තැනක් නම් වේදනාව සිහිය පිහිටවන තැනක් නම් ධර්මාරම්ම සිත සිහිය පිහිටවන තැනක් නම් ධර්මාරම්ම සිහිය පිහිටවන තැනක් වුණොත් සතිපට්ඨාන හතරක් වෙනවා. එහෙනම් සතිපට්ඨානේ වඩන්න තියෙන ධර්මතා හතරක් වෙන අනික වඩන්න හම්බෙන්නේ අපිට සිහිය පිහිටවීම. ඉතින් අද වෙලා තියෙන්නේ ඒක. ඉතින් හොඳට මතක තබා ගන්නට වායාම සති කියන අංග දෙකේ අපිට කටයුතු කරන් තියෙන ඒකේ අඩුව සතිපට්ඨානේ වඩන හැටි ඉගෙන ගන්න. සතිපට්ඨානේ හොඳට අමතක කරන් පස්සිය පිහිටුවා ගන්න නාසිකක් ගේවා මොක නිමිත්තේ. ඔන්න සමාධියට නිමිත්ත ඔතෙන්ට තමයි හිත එකඟ කරන්නේ. ඔතෙන්ට හිත එකඟ වෙන්න තමයි හිතට පිහිටක් තුලිසරණක් එන්නේ. කඩාගෙන බිඳගෙන දුවන්න බෑ මේ හිතට. නොයේ කර්මුණු වලට යන්න බෑ. සිහිය පිහිටුවා ගත්තාම හිත අහකට යන්න හදනවා. නමුත් යන්න බෑ. ආපෝ සත්‍ය නිමිත්ත සිහි කළ නිමිත්තට එනවා. ආයෙත් යන්න හදනවා. ආයෙත් යන්න දෙන්නේ නැහැ. සත්‍ය නිමිත්ත තමයි සතිපට්ඨාන කෘත්‍ය කරන්නේ. මේ සතිපට්ඨානේ නැත්තම් මේ සිහිය පිහිටුවා ගත්ත එක වඩා ගන්න ඕගොල්ලෝ මේ සිහිය පිහිටුවාගෙන කය අනුව බලන්න, වේදනා අනුව බලන්න, හිත අනුව බලන්න, ධර්මාරමණ අනුව බලන්න. බලනකොට මේ සතිපට්ඨානේ සිහිය පිහිටලා හිටින එක ටිකෙන් ටික වැඩි දියුණු වෙනවා. සිහිය පිහිටලා හිටින එක වැඩි දියුණු වෙනවා කියලා කියන්නේ එක එක අරමුණු සිහි කර කර හිත බාහිරයට එළියට යන ගතිය අඩු වෙනවා කියන එකයි. යම් දවසක සතිපච්චුපට්ඨිතා හෝති මේ සිහිය එළඹ සිටපු දවසක් එනවා. එළඹ සිටින දවසක් හරියට කූඩැල්ලෙක් එල්ලුණා වගේ මුඛ නිමිත්ත හෝ තොල් දෙක අතහැරලා බැරිවීමකින්වත් අමතක වීමකින්වත් අතහැරලා යන්නේ නැති මට්ටමට එයා හුරු වෙනවා. හිත හුරුවෙක් ඒ හුරු වුණා කියලා කියන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතන යනු යන සිතුවිලි ඔක්කොම සංසිඳිලා. ඔගොල්ලෝ දන්නේ මේ සතිපට්ඨානේ තියෙන ආනිසංස කොච්චරද කියන එක. එක මොහොතක් කළා බලන්න මේ සති නිමිත්ත හිත පිහිටුවා ගත්ත ෂණේ ඒ එපමණකින්ම රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ස්පර්ශ ආයතන 6 තුලින් එන සියලුම දුක එන්නේ ඒ වෙලාවට. ඒ විතරක් නෙමෙයි ඒ ආයතන 6 තුලින් දුක හදන හේතුව තණ්හාව දශමයක්වත් උපදින්නේ නැහැ මේ මොහොතට. ඒ දුක හදන හේතුව නිරුද්ධ වෙලා මේ මොහොතට. මේ සති නිමිත්ත ටික තියාගෙන ඉන්න මොහොතට රූපේ අරමුණු කළා ඔබට යම් වෙහෙසක් දුකක් බයක් ඇති ගැනීමක් කියන එක එන්නේ. මේ සති නිමිත්ත හිත තියාගත්ත මොහොතට ශබ්දේ නිසා බයක් දුකක් ඇති ගැනීමක් කියන එක එන්නේ. නාසය දිව ශරීරය ඒ වගේම සිතින් ධර්මාරම්මණයක් සිහි කළ ඔබට යම් දුකක් කනගාටුවක් බයක් ඇති ගැනීමක් කියන ඒ ටික ඔබට එන්නේ නැහැ. මේ සති නිමිත්තේ හිත තියාගෙන සති නිමිත්තට සිහියෙන් ඉන්න එක මොහොතක් ඉඳලා බලන්න. ditta ධම්මව සම්දිත්තිකයි කියන ගුණය ඔබට පෙනේ. මේ ධර්මය කොච්චර සම්දිත්තිකද කියලා ඒ මොහොතට ඒ ආයතන 6න් එකදු ආයතනයකත් එන්නේ නැහැ දුක. ඔබට ඇඟිලා ඉන්න පුළුවන් තැන දුකෙන් මිදලා ඉන්න මගහැරලා ඉන්න පුළුවන් තැන ඊගාවට එතන ඉන්න තාක් පුනර්භවය පිණිස පවතින ඒ තැන සතුටින් ඇලෙන නන්දි රාගය සතුටින් ඇලෙන පුනර්භවය පිණිස පවතින තණ්හාව රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ආයතන 6 හරහා දුක ඇති කරන හේතු ඒ මොහොතට ඒ වෙලාවට එන්නේ නැහැ. ඒ මොහොතටම තියෙන ආනිසංසය ඔබට දුකෙන් මිදිලා දුක නැතුව ඉන්න හැංගිලා ඉන්න බේරිලා ඉන්න භූමියක් තියෙද්දි ඔබ කැටකුරුල්ලා වගේ එළියට ගිහිල්ලා දුක් විඳිනවන්ට කරන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම පෙන්නනවා. සකුණගේ කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක්තරා දවසක් කැටකුරුල්ලේ ගලකුඩ අවුව තපතප ඉන්නකොට කුරුල්ලෙක් ඇවිල්ලා උගුස්සෙක් ඇවිල්ලා ගහගෙන යනවා. යනකොට කැටකුරුල්ල බයිනවා ඌට හොඳ තොට හොඳ වැඩේ හොම් වෙලා මදි තව කණ්ඩම තමයි තියෙන්නේ කාර්ය කියලා කැටකුරුල්ලට බයිනවා ඌ කැටකුරුල්ලම. උගුස්සහන යකෝ ඔබටම දැනගන්න ඔබට බයින්නෝනේ මමනේ කියලා. මමනේ අරගෙන යන්නේ. නෑ. ඔබ ගෙනියන්නේ මම ඔබට ගෙනියන්න පුළුවන් දෙන හිටපු හින්දානේ. ඈ වරද උඹේ නෙමෙයි මෙතන ඔබට ගෙනියන්න පුළුවන් දෙන හිටපු මගේ. ඊට කැටකුරුල්ලට කියනවා උගුස හරි. ඔබට අයිති දෙන කොහෙද? මට අයිති කැට සහිත කුඹර. ඒකේ කියන මට අයිති දෙන හිට උඹට මං අහුවෙන්නේ නෑ. උගුස කියනවා මම ඒත් උඹ වල්දනවා. හරි කියලා උගුස්ස මොකද කරන්නේ? මුව කන්නේ නැතුව ඔබ පෙන්නපන් කුඹරක් කියලා පෙන්නවා. උන්න කැටසයිත කුඹරක් පෙන්වුවාම නියර උඩින් කුරුලව දානවා. දාලා උගුස්ස කියනවා මම දැන් උඩට යනවා. ඔබට හැංගෙන්න පුළුවන් ඕන තැනක් බලලා කියපන් මම ඇවිල්ලා ඒත් ගෙනියනවා කියලා. ඊට පස්සේ කුරුල්ල හොඳට රිංගන්න පුළුවන් කැටයක් බලාගෙන හා දැන් එන්න කිව්වා. උගුස්ස වේගෙන් ආව. උගුස්ස කුරුල්ල වල්ලන්න එනකොට මු චූටි කැටයක් ඇතුළට රිංගුවා. උගුස්සගේ බෙල්ල නියර වැටිලා උගුස්ස මරුණ අල්ලගන්න දරුණ ඌට සුදුස්තන හිටපු නිසා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි සකේ චරත බික්කවේ සකේ පෙත්ති විසේ මහණෙනි සිය පියාගෙන් උරුම වෙච්ච ඉඩමක් තියෙනවා. ඒකේ වාසය කරපල්ලා. එහෙම නැති වුණොත් බලව මාර්යාට අහු වෙනවා. අර නුසුදුසු තැන හිටපු නිසානේ කැටකුරුල්ලව අහුනේ උගුසට. ඒ වගේ පියාගෙන් උරුම වෙච්ච කොටස තමයි මහණෙනි මේ සතර සතිපට්ඨාන. මේ සිහිය පිහිටුන තැන සතර සතිපට්ඨානේ වඩමින් ඉන්න. එහෙම නොඉන්න හැම වෙලාවකම ඔබ ඉන්නේ මාර්යාගේ භූමිය කියලා. එතකොට මේ වගේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ආයතන හයෙන්ම කිසිදු දුකකුත් එන්නේ නැති. දුක ඇති කරන හේතුවත් ඇති වෙන්නේ නැතුව හැංගිලා ඉන්න තැනක් දීලා බුදුරජාණන් වහන්සේ. ඒකෙන් එළියට එන්නේ නැතුව ඇතුළටම තමන්ව උබා ගන්න ක්‍රමයකුත් දීලා හුරු නැතිකම හින්දා එතන ඉන්න බැරුව එළියට එන්න හදනවා නම් තම මාර්යාගේ පැත්තට පැමිණෙන්න හදනවා නම් හිත මේ මානසිකාර නුවණින් බලන ධර්මතා හතරක් දුන්නා. මේ ධර්මතා හතරේ බලලා තමන්ව මේ සිය විහිදෙන එක ඇතුළටම ඔබා ගන්න එළියට එන්නේ නැතුව පියාසතු භූමියට මෙන්න ක්‍රමිකුත් කියලා දුන්නා. එහෙම දීලා තියෙද්දි ඒ සතිපට්ඨානෙ වඩන්නේ නැතුව සිය පිහිටුවන් නැතුව කකුළු වගේ ඇස් දෙකයි අඳු දෙකයි වගේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ආයතන හය දිහාටම ඔළුවක් දාගෙන බෙල්ලක් දාගෙන කකුල් අතපය ඇඟක් දාගෙන ජීවත් වෙනවා නම් අපේ ඒ නිසා දුක් දුම්නස් විඳිනවා නම් තණ්හාව ඇති වෙනවා නම් ඒ අපේම වර්ධනිසක අපි දැනගන්න වෙන්නේ අපිටම තමයි. එහෙනම් ওই දුක් විඳින වාරයක් ගන්න හොඳ වැඩියඹ උතුම වෙච්ච එකමයි හොඳ. ওই දරු දුක එන්නම ඕනේ, මෞමල දුක උඹට එන්නම ඕනේ, ජරා මරණ දුක උඹට එන්නම ඕනේ. මොකද උඹ ওই දුක එන තැනක හිටියේ කියලා තමන්ටම වෙනගන්න. තමන්ට මට අයිති තැන බුදුරජාණන් වහන්සේ කියලා දුන්න තැන පෙන්නපු තැන මම හිටියනම් මට මේ දුකට මාව ගහගෙන යන්නේ නැහැ, ගෙනියන්න බෑ, මාර්ගයට මාව ගෙනියන්න බෑ. මොකද්ද උඹට අයිති තැන? මට අයිති තැන බුදුරජාණන් වහන්සේ දුන්න සතර සතිපට්ඨාන කියලා තමන්ව පෙන්න ගන්න. ඕගොල්ලෝ අද මේ දැන් කළා බලන්න මං කියනක පොඩ්ඩක් කළ මේ සතිපට්ඨාන අපිට ඉන්න බැරි වීම නිසා, සතිපට්ඨාන වඩන්න බැරි වීම නිසා ආයතන හය පැත්තට ගිහිල්ලාම අපි දුක් විඳින්නත් මිසක, ආයතන හය පැත්තටම ගිහිල්ලා තණ්හාව ඇති කරගත්තොත් මිසක, අපි මේ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු භූමිය ඉඳලා දුක් විඳින කිසිම කෙනෙක් නැහැ. බුදුරජාණන් වහන්සේ මරණයෙන් පස්සේ ඉන්නකම් දුක් විඳලා 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 මරණයෙන් පස්සේ නිවන් දකින්න එකක් නෙමෙයි කියලා දුන්නේ. නේද? දුක් විඳින ජීවිතයකට දුක නැතුව ජීවත් වෙන්න තන දුක් නිදුක් බව ලබා දෙන්න ජීවත් වෙන්න කෙනෙකුට බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිව මතක් කළා නම් මහණෙනි පියාසතු විඩමේ ඉන්න. එතකොට මාර්යාට උබලව අහුවෙන්නේ සතර සතිපට්ඨානේ වඩන කෙනාට මාර්යාව පේනවා, මාර්යාට යාව පේන්නේ. සතර සතිපට්ඨානේ වඩන කෙනා කියලා කියන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ආයතන හයෙන්ම මිදිලා ඒ පැත්තට යන්න දෙන්නේ නැතුව කණුවක කැඹක බැඳලා තියාගෙන ඉන්න කෙනා සත්‍ය නිමිත්තේ හිත පිහිටුවා ගන්න උත්සාහවත් වෙන, හිත පිහිටුවාගෙන ඉන්න කෙනාට කියන සතිපට්ඨානේ වඩන කෙනා කියලා. එයා රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ධර්මාර ආයතන හය පැත්තට යන්න දෙන්නේ නැහැ. ඇදලා ගන්නවා නැවත නැවත. ඇදලා අරගෙන හුරු කරනවා කොහොම හරි. මේ භූමිය මෙතන මරණයෙන් පස්සේ ජීවත් ඉද්දිම නිදුක් බව. ජීවත් ඉද්දිම තණ්හාවගේ නිරෝධය තියෙනවා කියලා දකිනවා එයාට. ඒ භූමියට ආපු පමණකින් දැනෙනවා සැනසුම. ඉන්න බැරි හේතුව නිසා තමයි මේ උපකාරක ධර්මතාව ටිකක් දුන්නේ. ඉතින් මේ සතිපට්ඨානේ තියෙන වටිනාකම තේරුම් ගන්න හොඳට බලන්න පින්වතුනි. අංග 8කින් යුක්ත මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය. සම්මා දිට්ඨි සංකප්ප වාචා කම්මන්තා ජීවායන සති සමාධි. අංග 8කින් යුක්ත මාර්ගයක සති කියන අංගයට දීලා තියෙන තැන සම්මාදිට්ඨියට දීලා තියෙනවද කියලා? සම්මා සති කියන අංගයට මේ සතිපට්ඨානය කියන තැනට, සිහිය පිහිටීමේ තැනට කියන තැනට, ඒ කියන්නේ සම්මා සති අනිත් අංග 7ටම වඩා සම්මා සති කියන අංගයට දීලා තියෙන තැන මේ ශාසනේ සම්මාදිට්ඨියටවත් දීලා නැහැ. බුදුරජාණන් ගරු කළා, බර කළා, ඒකාන්ත කළ පෙන්වන එකම තැන මේ සති කියන තැන. මොකද ඒ සිහිය පිහිටවීම කියන එකම තැන හරහායි මුළු නිවන් මගම තියෙන්නේ. ඒකායන අයම් භික්ඛවේ මග්ගෝ සත්තාන විසුද්ධි අශෝක පරිද්දවන සම්පතික්කමාය දුක්ඛ දෝමනසන නත්තංගමාය ඥාය සද්ධිකමාය නිබ්බාන සච්චිකිරිය යද්දිතං චත්තාරෝ සතිපට්ඨාන. මහණෙනි මේ එකම මගයි, එකම මගයි. මොකද්ද? සත්තාන විසුද්ධිය, සත්‍යංගේ පිරිසුදු බව ඇති වෙන්න. ශෝක පරිද්දවන සමතික්කමාය හැඳින් වැළපීම ඉක්වන්නට, දුක්ඛ දෝමනසන මත්තංගමයි දුක් දෝමනස් නැති කරන්නට, ඥාය සාධිකමයි මාර්ගඵල ලබන්නට, නිබ්බාන සච්චිකිරය නිවන සාක්ෂාත් කරන්නට. ඔය තරම් ගරු කළා, ඔය තරම් බර කළා, ඔය තරම් වර්ණනා කළා පෙන්නපු තව එකතු අංගයක්වත් දකින්නවද ඔයගොල්ලන්ගේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අනිත් අංග හතෙන් එකකවත් දැකලා තියෙනවද? එකදු අංගයක්වත් දැකලා තියෙනවද? ඔය තරම් ගරු කළ, ඔය තරම් බර කළ, ඔය තරම් වර්ණනා කළ පෙන්නපො නැහැ. ඇයි මෙතන මේ තරම් බර කළ, ගරු කළ, වර්ණනා කළ පෙන්වෙයි? මේ කොච්චර ධර්මයක් කතා කළත් චිත්ත සමාධිය නැතුව ඒ කතා කරන ධර්මේ පේන්නේ නැහැ. පේන්නේ නැතුව කෙලෙසුන් ආශ්‍රංගෙ මිදෙන්නේ නැහැ හිත. ඒක පේන්න සමාධිය ඇති වෙනවා. සමාධිය ඇති වෙන්නේ සතිපට්ඨානෙ හර සිහිය පිහිටවීම හරහාමයි. කනුවේ ටැඹේ හිත බැඳගත්ත නිසාමයි. වෙන එකක්වත් නිසා නෙමෙයි. ඉතින් හොඳට මතක තබා ගන්න, අපි මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ ගරු කළ බර කළ සමාධිත්‍ය ඇත්ත, සමාධිත්‍ය ඇත්ත. නමුත් ඒ කාරණාව දකින්ද යන ගමම් වග සම්පූර්ණම තියෙන්නේ. දැක්කහම කෙලසුන්ගේ ආශ්‍රවන්ගේ මනස මිදේ. දැක්කහම. නමුත් දකින්ද අපිට චිත්ත සමාධිය හදලා දෙන කාරණාවයි මෙතෙන්දී අතිශයම බලවත් වැදගත්. ඒ නිසා මේ සතිපට්ඨානය වඩනවා කියන කාරණාව වරද්දන් දෙපා, වරද්දවා ගන්නටත් එපා. මේ තුල තියෙන ආනිසංසය සිහි කරගන්න, මේ තුල තියෙන වටිනාකම ජීවිතයට අල්ලලා දෙන්න. ඕගොල්ලෝ දුක් විඳිනවා නම්, අපි දුක් විඳිනවා නම් සතිපට්ඨානේ නොවැඩෙන කමේ දෝෂයයි. පින්වතුන්ට තේරෙයි මේක තව පෞද්ගලික විස්තරයක්ද, සහේතුකම වෙන ධර්මයක්ද කියලා ඕගොල්ලෝ ප්‍රායෝගිකව කරලා බලන්න. ඕගොල්ලෝ සත්‍ය නිමිත්ත හෝ නාසිකාග්ගේ හෝ මුඛ නිමිත්ත කියලා කියන්නේ සත්‍ය නිමිත්තට සිහිය පිහිටුවා කළ නිමිත්ත. සමාධියට භූමියක්, සමාධියට නැවතන සිහිය පිහිටුවගෙන තැන. එතෙන්ට පැමිණෙන වාරයක් ගානේ ඔගලන්ට මේ බාහිර ආයතන හයෙම එන දුකත්, ඒ නිසා එන හේතුවත් නැති වෙයි. ඊගාවට සහේතුකයි වායාම් වාචා කම්මන්ත ආජීව කියලා සීලය සමාදන් වෙච්ච පිහිටි ඕගොල්ලන්ට ආර්ය අෂ්ටාංග මාර්ගයේ ළඟම තියෙන අංග දෙක ඉතුරු වෙලා තින්නේ වායාම සති කියන දෙක. දැන් අද දවසේදී අපි කරන්න ඕනේ කළ යුත්තේ අවශ්‍යම දේ අන්නේ ටික වායාම කියන උත්සාහයෙන් සතිපට්ඨානේ වඩන. සතිපට්ඨානේ වඩන්න උත්සාහවත් වෙනකොට ඒ තුල තියෙනවා අකුසල පැත්ත අතහැරලා කුසල පැත්ත වර්ධනය කරනවා කියන ගතිය ඒ උත්සාහය තුල નિરાයතෙන් තියෙනවා. එතකොට හිත අහකට යන්න පුළුවන්. ආපව මතක් කරලා සති නිමිත්තට ගන්නවා. ආපව හිත අහකට යන්න පුළුවන්. ආයෙත් මතක් කරලා ගන්නවා. වායාම සති උත්සාහයෙන්ම සිහිය පිහිටවනවා. උත්සාහයෙන්ම සිහිය පිහිටවනවා. ඒකට උපකාර හැටියට කය ගැන හෝ කයෙත් තියෙනවා ක්‍රම 14ක්. ආනාපාන සතිය වෙන්න පුළුවන්. ඉරියව්වට වෙන්න පුළුවන්. කරන දේට සිහියෙන්, කරන දේ සිහියෙන් කරනවා වෙන්න පුළුවන්. කරන දේ සිහියෙන් නෙමෙයි, කරන දේ සිහියෙන් කරනවා. සිහිය පිටවගෙන වැඩකටු කරනවා වෙන්න පුළුවන්. දහක් කුණප කොටස් වශයෙන් බලනවා වෙන්න පුළුවන්. සිහිය පිට මේ ඔක්කොම සිහිය පිටවගෙන ධාතු වශයෙන් බලනවා වෙන්න පුළුවන්. නවසීවිතකේ ආකාරයට මේ කය ඉදිමිලන් හිල් වෙලා පුපුරලා යන හැටි, පණුව ගහන හැටි. එතකොට මේ විදිහට ඇට සැකිල්ලක් වෙන දක්වාම පෙන්වන්න පුළුවන්. සිහිය පිහිටුවාගෙන මේ මොන විදිහකට හරි මේ කය ගැන පෙන්නකොට ඕගලන්ට නුවණින් කය ගැන පෙන්නනවා. පෙන්නන එකටම හිත සමාධි, හිත එකඟ වෙනවා, සිහිය පිහිටනවා. ඒ සිහිය පිහිටීම වැඩෙන්න වැඩෙන්න ඒ එකඟ වෙන සමාධියට මේ පෙන්නන දේම දකිනවා. සත්‍ය සම්පජන්නේ නුවණ උදව් කරගෙන සිහිය පිහිටනකොට පිහිට සිහියට සිහිය පිහිටවන්න උදව් කරගත්ත දේම පේනවා. ඒකයි මේකේ තියෙන ආනිසංසය. ඒ විදිහට මේ හැම දෙයක්ම තියෙන්නේ. ඒ විදිහට සතිපට්ඨානය වඩන්න උරු කරන්න. තමන් භූමියක් හදාගන්න. මේ ලෝකේ කිසි කෙනෙකුට ඕගලන්ට මුකුත් කරන්න බෑ උතන හිටියොත්. ඕගොල්ලෝ ඇහැ මගේ කියලා හින්නතා ඇහැට කෙනෙකුට ගහන්න පුළුවන්. තව කෙනෙකුට ඇහැට ගහන්න පුළුවන්. එතකොට ඇහැ ඕගොල්ලන්ගේ නම් ඕගොල්ලන්ට රිදෙනවා. කෙනෙකුට කනට ගහන්න පුළුවන්. කන ඕගොල්ලන්ගේ නම් මගේ කනට ගැහුවා කියලා රිදෙයි. ඒ වගේ කය කෙනෙකුට මේ කයට හානියක් කරන්න පුළුවන් කයත් තමන්ගේ නම් කෙනාට විදේ. නමුත් සතිපට්ඨානය වඩන කෙනාට වැඩි දවස් යන කාලයක් යනකොට මේ නාසය කියන එක මැකෙනවා, තුල් දෙක මැකෙනවා, මේ ඔක්කොම අතහැරලා සිහිය කියන එක විතරක් නිමිත්ත වෙනවා. අන්තිමට අද ඕගලන්ට මේ තරම් මුළු කයක් මම වෙච්ච ගතිය ඔක්කොම කයෙන් බැහැර වෙලා මේ සති නිමිත්ත විතරක් මම වෙන දවසක් යනවා. මුළු ජීවිතේම සති නිමිත්ත විතරක් වෙන දවසක් යනවා. ඒක කෙලෙසියක්. ඒ සති නිමිත්ත තුළද මම කියන හැඟීම අයින් වෙ යුතුයි. රහතන් වහන්සේ කියලා කියන්නේ මුළු ජීවිතේම සිහියෙන්ම කටයුතු කරන ජීවිතයක්. සිහියෙන් වෙන් නොවීම නම් වූ අප්‍රමාදය. අප්‍රමාදය කියන්නේ සිහියෙන් වෙන් නොවීම. ඒ නිසා මේ සතිපට්ඨානේ වඩන එක වරද්දවා ගන්න එපා. ඒකේ අර්ථය වැරදුණු එකයි ඔබටත් මටත් විතරනේ මුළු ලෝකෙට වෙලා තියෙන්නේ. සමාධියට අද භූමියක් නැති වෙලා. හිත එකඟ කරන්න ඕනේ. එකඟ කරන්නේ කොතෙන්ද? දැන් සතිපට්ඨානෙට සිහිය තැබුවාම, නුවණින් බලන එකට සිහිය තැබුවාම සිහියට ඉඩක් නැහැ. නුවණින් බලන එකටම සිහිය තැබුවාම නුවණින් බලලා ඉවර වෙනකොට සිහියත් ඉවරයි. නමුත් සිහිය පිහිටුවාගෙන නුවණින් බලන්න. පරිමුඛං සතින් උපට්ඨපෙත්ත. ආනාපාන සතියෙන් මුණත් බලන්න. පරිමුඛං සතින් උපට්ඨපෙත්ත. පරිමුඛං කොට මුකේට ඉදිරිපසෙන් සිහිය පිහිටුවා ගන්න. සෝ සතෝ වස සති. දැන් සිහිය මස්සස ප්‍රස්සස කරන්න. දීගං වාසන්තු දීගං අසගාමති පජාන. දැන් දීර්ඝ කොට ආස්වාස කරනවා, දීර්ඝ කොට ආස්වාස කරනවා කියලා නුවණින් දන්නවා. ඒකට පෙන්නවා පජානාති. පෙන්නවද දීර්ඝ කොට ආස්වාස කරනකොට දීර්ඝ කොට ආස්වාස කරන එකට සිහිය පිහිටවන්න. ලුහුඩු කොට ආස්වාස කරනකොට ලුහුඩු කොට ආස්වාස කරන එකට සිහිය පිහිටවන්න. ආස්වාස ප්‍රස්වාසයට සිහිය පිහිටවන්න කියලා කොහොමද තියෙද? අහලා තියෙනවද කවුරුහත්? එහෙනම් ඒක නුවණින් බලන්න මිසක ඇයි ආස්වාස ප්‍රස්වාසයේ කය සිහිය පිහිටවන්නයි කියලා ගන්නෙ කවුද දුන්නේ ඒ අර්ථය? කුණුපු කොටස් ටිකට සිහිය පිහිටවන්න කියලා කවුද කියලා තියෙන්නේ? කොතින්ද කියලා තියෙන්නේ? ධාතු මනසිකාරේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු කියලා නුවණින් බලන්න කියලා තියෙනවා. ඒකට පඨවි ධාතුර සිහිය පිහිටවන්න කියලා තියෙද? ආපෝ තේජෝ වායු ධාතුර සිහිය පිහිටවන්න කියලා තියෙනවද කොහෙවත්? ඔතනකවත් නැහැනේ. ඔය හතර සිහිය පිහිටවන්න කියලා නැහැ. සිහිය පිහිටුව ගන්න ඔය හතර උදව් කරගන්න කියලා තියෙනවා. හැබැයි සිහිය පිහිටුව ගන්න තැන පෙන්නලා. අර හතර සිහිය පිහිටුව ගන්න ගියාම වෙන්නේ නුවණින් බලන එකට සිහිය පිහිටුවාම සිහියට භූමියක් නැහැ. සමාධි වෙන්නේ, සමාධිය කියන්නේ එකඟයි කියනවා. එකඟයි කියන්නේ විසිරලා නැහැ කියනවා. හිත එකඟ වුණේ විසිරෙන්න නොදී එකඟ වුණේ කොතෙන්ද? එකඟ කරන්නේ කොතෙන්ද? කනුවක් තියෙන දෙපැයි, ටැඹක් තියෙන දෙපැයි සත්තුන් ටික බැඳිලා තියාගන්න. පරණ හොරුවට ඇහැ අදිනවා රූප බලන්න, කන අදිනවා ශබ්ද අහන්න, නාසය ගන්ධ ලබන්න, දිව රස ලබන්න අදිනවා. ඇද ඇද බාහිරට යන මේ මනසට සිහිය, හිතට මනසට තියෙන එකම පිහිට, එකම පිළිසරණ සිහියයි කියනවා බුදුරජාණන් වහන්සේ. මේ සිතට නොයෙක් නොයෙක් තංගුල ඇදගෙන යන්න නොදී, ඇදගෙන යන්න නොදී හිත එකඟ කරගන්න තැනක් තියෙන්න ඕනේ. මේ සිහිය පිහිටව ගන්න භූමියක්, තැබක් තියෙන්න ඕනේ. ඉතින් මෙනෙහි කරන එකටම සිහිය පිහිටුවා ගත්තාම වෙන්නේ මොකද්ද? මාර්යාගේ ඉදමට මරගෙන ගියාම සිහිය පියාසත් ඉදම මරගෙන ගියාම ගේ හැදුවම මාර්යාගේ ඉදේ අන්තිමට වාසය කරන්න වෙලා තියෙන එක. ඇයි රූපේ සද්ද ගන්ධ බාහිර ටික මාර්යාගේ නම් මාර්යාගේ ඉදමට සිහිය පිටවගෙන හිටියාම ඒ සිහියත් මාර්යාගේ පැත්තට ගිහින්න මිසක සිහිය පිටලා නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පුතග්ජනයට ඉන්ද්‍රිය නැහැ කියලා කියන්නේ ඒ නිසා. සද්ධා සති සමාධි වි සද්ධා සති වි සමාධි ප්‍රඥා කියන්නේ ඉන්ද්‍රිය ධර්ම නැහැ. ඒ කියන්නේ අනුක්‍රමයෙන් පිරීමට වැඩිමිට යන ධර්මතාවයක් එයාට නැහැ. තුන් මුතුනේ මේ සතිපට්ඨානේ හැමදාම වඩන්න ඕනේ නැහැ. සතිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ ප්‍රාථමිකම අංගය අන්තිම අඩුම ටික සතිපට්ඨාන. සතිපට්ඨානේ බෝධිපාක්ෂික ධර්ම වඩන්න තව හිතලවත් නැහැ සතිපට්ඨානේ වඩා ගන්න බැරි. සතිපට්ඨානේ වඩලා ඉවර නැහැ කියන කෙනා. ඒ කියන්නේ මුඛ නිමිත්තේ හෝ තුල් දෙක ගාව හොඳට සිහිය පිහිටි මට්ටම කාපු දවසටයි සතිපට්ඨානේ වඩලා ඉවර. අද ඔගලන්ගේ සිහියට කිසිම පිහිටක් පිළිසරණක් නැතුව විසිරුණු මනසක් නැතිවෙන්නේ ලෝකෝත්තර භූමි ධර්මයක් පටන් ගන්න අනුක්‍රමයේ අරගෙනවත් නැහැ තව කියන එක කියනවා. හැබැයි ඔගොල්ලෝ දැන් හරි සිහිය පිහිටවන්න පටන් ගත්තොත් සිහිය පිහිටලා නැහැ සිහිය පිහිටවන්න උත්සාහවත් වෙනකොට බෝධිපාක්ෂික ධර්මයන්ගේ අන්තිම ලදරුම දැන ආරම්භ වෙලා කියනවා. නැතුව නෙමෙයි ආරම්භ වෙලා කියනවා සිහිය පිහිටවන්න ගත්ත කෙනා. එතකොට එයා කියනවා මේ මුඛ නිමිත්තේ නාසය ගාව හෝ තොල් දෙක ගාව සිහිය පිහිටවීම හුරු කරන්න පුරුදු වෙන්න පටන් ගත්ත කෙනාට කියනවා සතිපට්ඨානේ වඩන කාලය කියලා. එයා සිහිය පිහිටවීම වඩනවා. එතකොට එයා සම්‍යප්ප්‍රදාන එර්ධිපාද ඉන්ද්‍රිය බල බුද්ධංග ආර්යෂ්ටාංග මාර්ගයේ වඩනවා යන ගණිත නිවිලා නැහැ. තව දියුණු වෙලත් නැහැ. මේ සතිපට්ඨානේ වඩනකොට සිහිය පිහිටාම හිට දවසක් යනවා. ඊට පස්සේ සිහිය පිහිටුවගෙන හැම වැඩක්ම කරනකොට සම්‍යප්ප්‍රදාන වඩන කාලය එර්ධිපාද වඩන කාලය කියලා මේ බුද්ධංග ධර්ම අනුපිළිවෙලට වඩන කාලයක් යනවා. දැන් අපි කියමු අද සතිපට්ඨානේ ඔගොල්ලෝ වඩන්න ගත්තා. ඔහොම කරනකොට ඔය අතර සතියක් සතිපට්ඨානේ වඩන කෙනා ඊගාවට අදින කෙනාට වඩා දියුණු වෙනවා. ඊගාවට සති මාසයක් සතිපට්ඨානේ වඩපු කෙනා දියුණු වෙලා අදින කෙනාට වඩා එයා ගමම්ම මේකේ සීනියකමක් හම්බ වෙනවා. සීනිය ජුනියකමක් හම්බ වෙනවා මේ ගමම්මගේ. අද ගත්තොත් අපිට එහෙම එකක් නැහැ. ආධුනිකම කෙනයි අවුරුදු ගානක් භාවනා කරපු කෙනයි දෙන්නම එකම තැන ඉන්නේ. ඈ ඔක්කොම සතිපට්ඨානම තමයි. එර්ධිපාද වඩන කොටසට ගිහිල්ලා සම්‍යක් ප්‍රධාන වඩන කොටසේ න්යා එර්ධිපාද වඩන කොටසේ එහෙම තැනක් නැහැ. මනෝමයෙන් නම් අපි හතරවෙනි ධ්‍යානෙට ගියා, තුන්වෙනි ධ්‍යානෙට ගියා, අරූප ධ්‍යාන වලට සම්බන්ධුනා කියනවා. ගෙදර ගිහිල්ලා ගහ ගන්නවා. ඈ ඉතින් ඔක්කොම මනක් කල්පිත දේවල්. නමුත් ඇත්තටම මේකෙදි අනුක්‍රමයෙන් දියුණු වෙනවා. ඔහොම ඊට පස්සේ සිහිය පිහිටුව මෙහෙම කරනකොට සිහිය පිහිටා හිටින දවසක් යනවා. නාසිකාග්ගේ හෝ තොල් දෙකේ අත් නොහැරම සිහිය එළඹ සිටිනවා. ඔය මට්ටම දෙනකොට එච්චර යන්න ඕන ටික දුර යනකොටම මේ කය සංසිඳෙනවා. සිතුවිලි සංසිඳිලා හරි ප්‍රමෝදයක් ඇති වෙනවා ඇතුළතින්. හැමදාම මේ කසාය බුන්න වගේ මට්ටම කිදින්නේ මේ සති නිමිත්ත සතිපට්ඨානේ වඩන මුල්ම ටිකේ විතර යපහසු. ටිකක් එහාට යනකොට නිදි රෑ දවල් දෙකේම චුට්ටක නිදිමත නැතුව ක්ලාන්ත ස්වභාවයක් නැතුව ඇතුළත හැම වෙලාවෙම පිබුදුණු ගතියකින් සිහිය පිහිටුවා ගන්න තැනකට එනවා නොබෝ දවසකින්. ඉතින් ඒක එක සතියක් දෙකක් මේ උත්සාහයෙන් කරන කෙනෙකුට ඕන කෙනෙකුට තේරෙයි. බොහෝම ප්‍රේම හරිම සතුටින් කැමැත්තෙන්ම සීයල්ගෙන ඉන්න පුළුවන් මට්ටමට එනවා. ඔගොල්ලන්ට අද මේ සති නිමිති හිත තියෙනකොට තියෙන අපහසු ගතිය දකින්න එපා. අයියෝ කොහොමද මේක කරන්නේ කියලා. ඔය ආරම්භම දවසේදී අමාරු රස්සාවකට වැඩකට ගියා. අලුතෙන් ගමකට ගියා. පළවෙනි දවසේම පාරවලට හොයාගන්න තියෙන අමාරුව හැමදාම හිතිනවද? පළවෙනි දවසේම වැඩට ගියාම නුහුරුකම හැමදාම හිතිනවද? හිතින් නෑ. ඒ නුහුරුකම දවසයි දෙකයි සතියයි. ඊට පස්සේ හුරු වෙනවා. ඒ හුරුව තුළ දක්ෂයෙක් වෙනවා. ඒ ගැනු ප්‍රතිලාභ නැතුව නෙවෙයි බොහෝ ප්‍රතිලාභ තියෙනවා. මොන හරි දෙයක් කරනකොට ඒකෙන් ප්‍රතිඵලයක් එනවා වගේ කයේ සැහැල්ලුව, සිතේ සැහැල්ලුව, කායතරත්වයේ චිත්තජාරතේ නැති වෙලා මේ හොඳට සතිපට්ඨානේ වඩලා ඉවරනකොට තියෙන ආනිසංසයක් තියෙනවා. තමන්ටම වෙහෙත පිණිස, අපහසු පිණිස තමන් තුළම උපදින විතර්ක, ඉබේ උපදින ගතිය සම්පූර්ණම නතර වෙනවා. එන්නේ මම නෑ. විතර්ක ඔක්කොම නතර වෙනවා නෙමෙයි. නමුත් දැඩි රළු මට්ටමේ විතර්ක සංසිඳනවා. ඒකේ පළවෙනි මාධ්‍යය කිසිම වෙලාවක තමන්ට වෙහෙස පිණිස, අපහසු පිණිස තමන්වම දුකට අපහසුවට පත්වෙන විතර්ක තමන් තුළ උපදින්නේ. තිබේ උපදින ගතිය නතර වෙනවා. ඉතින් ඒ නිසා ඔයගලන්ට මතක් කරන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් ලෝකෙ පහළ වුණේ ඉන්නකම් දුක් විඳලා විඳලා මරණයෙන් පස්සේ වෙන තැනකට ගිහිල්ලා දුකෙන් නිදහස් වෙන්න නෙමෙයි, මේ දැවෙන කිච්චෙන ලෝකෙ ඇතුලේ නිවිල සැනසෙල ජීවත් වෙන්න තැනක් හදලා දෙන්න. බෞද්ධයෝ හැටියටත් දැවෙන ගිනි ගන්න ලෝකයේ තුල බෞද්ධයෝ හැටියටත් බෞද්ධයෝ වෙලක් දැවෙන ගිනි ගන්න මානසික මට්ටමකින් ඉඳගෙන නිවන් මඟ සුවග්ගහතයි සම්දිත්තිකයි කියලා කියනවා තේරුමක් නැහැ. ඒ නිසා උලන්ට මතක් කරන්නේ ඇත්තට මේ ශාසනයේ සිසිලස විදිමින් මේ වචන කියන්න පුළුවන්. ඒක ප්‍රායෝගිකව තමන්ට මතින්ද පුළුවන් ධර්මයක්. මේ සතිපට්ඨානයේ වඩන එක මොන තරම්ම ප්‍රායෝගිකද සහේතුකද කියන්නේ ඒකේ වැඩි දියුණුව පේන්නේ ඕගලන්ටම. අද දවස පුරාවටම සති නිමිත්ත හිත පිහිටුවගෙන හිත බැඳගන්න මේ කනුවේ හිත බැඳගන්න උත්සාහවත් වුණොත් ආහකට යනවා ආපහු ගන්නවා, ආහකට යනවා ආපහු ගන්නවා. උත්සාහවත් වුණොත් හෙට ආපහු මේ උත්සාහයට පැමිණෙනකොට ඊයේ දවසට වඩා අද නම් සති නිමිත්ත තුල ටිකක් ඉන්න පුළුවන්කම තියෙනවා කියලා ඕගලන්ට තේරෙයි. දෙවනි දවසට තේරෙයි අර දවස් දෙකට වඩා අද සති නිමිත්ත තුල ඉන්න ටිකක් හුරු හිත ආහකට යනවා අඩු. සතියක් යනකොට මේට සතියකට ඉස්සෙල්ලා තිබුණු ගතියට වඩා ගොඩක් වෙනස් කියලා තමන්ටම දවසින් දවස පෙරපසු විශ්ලේෂණයක් දකින්න පුළුවන්. ඒ වගේම මම මුලින් මතක් කරපු කාරණා ටික සිහි කරගන්න මේ සතිපට්ඨානේ තියෙන ආනිසංස ටික සතිපට්ඨානේ වඩන්ට පැමිණිච්ච පමණකින්ම සතිපට්ඨානේට හිත බුරුදු පුරුදු කළ සිය පිටුවාගත්ත පමණකින්ම ස්පර්ශ ආයතන හයේම දුක නැති වෙනවා නම් ඒ නිසා එන තණ්හාවත් නැති වෙනවා නම් එබඳු දුක නිවෙන තණ්හාව නිරුද්ධ වෙන තැන හුරු පුරුදු කරන්නේ නැතුව ඒ ආයතන ටික මැද්දට පැනලා දුක් විඳිනවා නම් කැටකුරුල්ලා ඌට බැනගත්තා වගේ ඕගොල්ලෝ ඕගොල්ලන්ටම බැනගන්න කියන එකත් දීපත් කළා. මේ සියලු දුකෙන් ඒ මොහොතේම ඒ දුක ඇති කරන හේතුව ඒ මොහොතේම නිවෙනව මෙතන ඉන්නකොට කියලා දැනගෙන ඒ ආනිසංස දැන දැකම මේක හුරු කරන මුල් ටික අපහසුයි. උත්සාහය ඕනේ. හැබැයි උත්සාහවත් වෙන කෙනාට බැරි නෑ. බැරි නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා ඔගොල්ලෝ අහලා ඇති කුරුවට වාසී ආයත තමයි බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන දේශනා කළේ. යටත් පිරිසින් දැහිදස්කම් කරුවෙක්වත් සතිපට්ඨාන භාවනාවක් නොකර වතුර කලයක්වත් ගෙන්න යන්නේ නැහැ කියනවා. ඔක්කොම ඇස් දෙක වහගෙන ඉඳගෙන භාවනා කරනවා කියන තැනකට කොටු වෙලා හිටියේ නැහැ කියන හොඳ සාක්ෂියක්. ජීවත් වෙනවා සිහිය පිටවාගෙන ජීවත් වෙන ක්‍රමයක්. දුක එන්නේ නැති, කෙලෙස් එන්නේ නැති විදිහට ජීවත් වෙන ක්‍රමයක් මේ තියෙන්නේ. ඔගොල්ලෝ සිහිය පිටුවාගෙන හැම වැඩක්ම කරන්න මේ ආයතන ටික අරගෙන ඕන තැන ගිහිල්ලා ඉන්න දුක් විඳලත් නැහැ, දුක ඇති කරන හේතු රැස් වෙලත් නැති වෙයි. ඒ නිසා මෙන්න මෙච්චර වටිනා ආනිසංසයක් මේ වගේ මනවින් දුක් ගෙවීමට යන මාර්ගයක් සීලයක පිටලා වායාම සති කියන අංග දෙක ඊගාවට තියෙන ඒ දෙකේ තක්ෂව කටයුතු කරන්න නුබෝධවතකින් හිත සමාධි වෙයි. අරුමයක් නෙමෙයි සමාධිය කියන්නේ එකඟයි. එකඟ වුණේ එකඟ කරපු නිසා ඕගොල්ලෝ බාහිරට යන්න හදනවා හදන ඕගොල්ලන්ගේ අතේ තියෙන්නේ හිත එකක වාසනාව වාසනාව මත නෙමෙයි. අනේ ආර්ය ශ්‍රාන්ත මාර්ගෙ වැඩිද නිවන් දකින්න අපිට පින තියෙද කියන තැනක නෙමෙයි, පින්වත් කරගන්න හිත ඕගොල්ලෝ එකඟ කරගන්න තැනක් දීලා තියෙනවා ඕගොල්ලන්ගේ අතේ තියෙන්නේ. හිත අහකට යනවා නෑ යන්න දෙන්නේ නෑ, මම මෙතනම තියාගන්න හුරු කරනවා මම මේ හිත තියාගන්න නෙමෙයි කියලා එකඟ කරන්නේ එතෙන්ට. එකඟ කරනකොට කරනකොට හිත එකඟ වී එකඟ වෙනවා කියන එකේ කෙරවල වචන තමයි සමාධිය කියනවා. එකඟයි කියන්නේ සමාධිය කියනවා. වායාම සති දෙකේ හොඳට උත්සාහයෙන් කටයුතු කරන්න පිනපව අනුව නෙමෙයි කරන එක මත සමාධි වෙයි. ඒ සමාධිය ඇති වුණොත් හැමදාම අපි තුල පැවතුණු අපි තුල පවතන ඒත් අපි නොදන්න අපේම ජීවිතයේ ඇත්ත අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අපිට පෙනේ. නැත්තම් මේ පංච උපාදානස්කන්ධයේ දුකක් මේ මම මමගේ කියලා පරිහරණය කරන ස්කන්ධ ටික දුකක් නේද කියන එක තේනේ. මේ ස්කන්ධ ටික මම මගේ කියලා ගත්ත කෙලෙස්ිය දුරු වෙයි. මේ ටික මම මගේ කියලා උරුම කරගන්න විතප දුක් ටික නිරුද්ධ වෙයි. මේ සමාධිය ඇති වෙනකොටම දුක පිළිසින දකි සමුදය ප්‍රහාණය වෙයි, නිරෝධී සාක්ෂාත් වෙයි. ඒකට ප්‍රාර්ථනාවක් උත්තරන්නේ. ඒ වගේම අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව කියන ත්‍රිලක්ෂණ අපිට අවබෝධ වෙයි. මොකද නොදන්න තැනක් නෙවෙයි, පෙන්නලා ඒක දකින්නයි තියෙන්නේ. එතකොටම ආශ්‍රයන්ගේ කෙලෙසුන්ගේ මනස මිදී ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් කියන ක්ෂේත්‍රෙම අපේ හිත මිදී මිදුනහම මිදුනා කියන නෝන පහළ වෙයි. අද වගේ දවසක බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා පෙන්වුවේ දුක්ඛ නිරෝධ ගාමනයේ ප්‍රතිපදාව ඕක. ඒ දුක්ඛ නිරෝධ ගාමනයේ ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥා. සීල ප්‍රඥා සමාධියත් ප්‍රඥා සීල සමාධියවත් නෙමෙයි, මේකෙන්ම ලොකු අර්ථයක් තියෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීල සමාධි ප්‍රඥානම් අනුක්‍රමයෙන් මට කටයුතු කරන්න තියෙන්නේ. ඉස්සෙල්ල සීලයක පිළිපදන්න හරි අපි ඒකෙ පිළිපදියාද. ඉස්සෙල්ල පොහේ දවසේ මාර්ගයේ පෙන්නපු විදියට මාර්ග අංග ටික ජීවිතෙන් හඳුර ගන්නවා අපි. සීලයක පිළිපදිය දැන් ඊගවට තියෙනවා මොකද්ද? සීල සමාධි ප්‍රඥා සමාධි අංග වායාම සති සමාධි. හරි, දැන් අපි හවස් වරුවේදී වායාම සති ටිකේ කටයුතු කළා සමාධිය ඇති කරගන්නවා. අපිට ඥාන දර්ශන තියෙනවා මේක. සීලය මොකටද? සමාධියට. සමාධිය මොකටද? ප්‍රඥාවට. ප්‍රඥාව මොකටද? විමුක්තියට. විමුක්තිය මොකටද? විමුක්ති ඥාන දර්ශනයට. එකින් එකට අපිට ධර්මතාව තියෙනවා. මේ ධර්මතාවයට පැමිණලා මේ ධර්මතාව, මේ ධර්මතාවයට පැමිණලා මේ ධර්මතාවය. එතකොට දැන් අපිට කරන්න තියෙන අන්තිම ළඟම කාරණාවක් පැහැදිලි වුණා අපිට. ධර්මානුකූලවම වායාම සති කියන කාරණා දෙකයි ඉතුරු වෙලා තියෙන එක. සතිපට්ඨානේ වඩන්න, එහෙම වඩලා හිත සමාධි කරන්න තියෙනවා. ඒ හිත සමාධි කරගන්න උපකාර පිණිසයි අද අපි සීලයක පිහිටියේ. සීලයක පිටුල හිත සමාධි කරගන්න. සමාධි කරගන්න මොකෙන්ද? උත්සාහයෙන් සතර සතිපට්ඨානේ වඩලා. සතර සතිපට්ඨානේ වඩනවා කියන්නේම විහිතට විසිරලා යන්න දෙන්නේ නැතුව එක තැනක සීහ පිහිටුවා ගන්න උරු කරනවා. ඒකට උපකාරක ධර්මය කාය වේදනා චිත්ත ධම්ම. ඉතින් හැම දිනාම හවස් කාලෙදී හුරු කරන්න. හවස් කාලෙදී අද බණ කියන්නේ මම හිතන්නේ දානෙන් පස්සේ එකට විතර වස්සාරදනා කම තියෙනවා. ඉන් පස්සෙත් පුදුලියම රගුල්ලෝ කීප දෙනෙක්ම ඉන්නවා. පින්වතුන්ව එක ගොඩේ අපහසු නිසා කට්ටිය අරගෙන අර ඇතුළට එහාට සුද්ධ පවිත්‍ර කළා තියෙනවා. සිහිය පිටුවා ගන්නවා කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති කට්ටිය එක අහගන්න වෙනවා. ස්වාමීන් කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ ගාවට ගිහිල්ලා සිහිය පිටුවා ගන්න සති නිමිත්ත කියන්නේ මොකක්ද? ඒකට සිහිය තිබ්බේ ආගන්න කොහොමද කියලා අහගන්න පුළුවන්. සිහිය පිහිටුව ගන්න පුළුවන් කට්ටිය සිහිය පිහිටුවාගෙන කමඨහම් වඩන ආනාපාන සතිය වඩන හැටි, එහෙම නැත්නම් සිහිය පිහිටුවාගෙන කුණුප කොටස් ටික බලන හැටි, ධාතු මනසිකාර්ය කරන හැටි, නැත්නම් සිහිය පිහිටුවාගෙන ඉරියව් පවත්වන හැටි පුරුදු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සිහිය පිහිටුවාගෙන බුදුගුණ අසුභය මරණය මෛත්‍රී ඕන කමඨහනක් වඩන්න පුළුවන්. මේ හැම එකකින්ම අපි දන්නවා අපේ උත්සාහය සිහිය පිහිටුවා ගන්න නිසා අපි සිහිය අතහැරලා සිහිය පිහිටුවා ගන්න නැතුව කමටහන් වඩන්නේ නැහැ. මොකද අවශ්‍ය කාරණාව වෙන්නේ නැහැ කියලා දන්න නිසා. සිහිය පිහිටුවාගෙන සිහියෙන්මයි ආනාපාන සතිය වඩන්නේ. සිහිය පිහිටුවාගෙන සිහියෙන්මයි ධාතු මනසිකාරය කරන්නේ. සිහිය පිහිටුවාගෙන සිහියමයි කුණු කොටස් ටික බලන්නේ. සිහිය පිහිටුවාගෙන සිහියමයි ඉරියව් පවත්වන්නේ. හැම එකක්ම සිහිය පිහිටුවා ගැනීමට උපකාර පිණිස හවස භවනාව ඉවර වෙනකොට මොහොතක් හෝ සතිපට්ඨාන වැඩලා තියෙන්නේ. ඒ කියන්නේ සිහිය පිහිටීම ටිකක් හරි හුරු වෙලා තියෙයි ඔයගොල්ලන්ට. ඊගව දවසට සිහිය පිහිටුවාගෙන හිත තබනකොට මේ හුරුව එකට එකතු වෙනවා. ඊගවදසට හිත තබා ගන්නකොට මේ හුරු එකට එකතු. දවසින් දවස සිහිය හුරු වීම ටිකෙන් ටික වැඩෙනවා. ඔයගලන්ට සිහිය වැඩෙන්න තැනක් තියෙනවා, භූමියක් තියෙනවා, දියුණු වෙන්න ක්‍රමයක් තියෙනවා. හොඳ ඒ විදිහට එහෙනම් හැමදෙනාම හවසරදි කටයුතු කරන්ඩ. අද මම මේ දෙන්නල දුන්නු ටික හොඳට මතක තියාගන්න, ඒක අමතක කරන්න එපා. ඒක එච්චරටම වටිනවා අතිශයම වටිනවා කියන එක මේ වෙලාවේදී මතක් කරනවා. නිවනට තව නමක් මේ සතිපට්ඨානය කියන එක මතක්කට යුතුයි. බුදුරජාණන් වහන්සේ එක මතක් කළා කියනවා මහණෙනි මේ එකම මගයි කියලා. ඉතින් හැම දිනාටම මේ ජීවිතයේදීම සිහිය පිහිටුවාගෙන මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අනාශ්‍රය චේතු විමුක්ති ප්‍රඥා විමුක්ති සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා ආශිර්වාද කරනවා. හොඳයි කල්පනා කරගන්නට අද මේ පොහොය දවසේ මේ තුලින් ජනිත වෙච්ච සියලුම කුසල ධර්මයන් ගෞරවනීය මහා සංඝ රත්නයට අනුමෝදන් කරන අනුමෝදන් වෙත්වා. පුමත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ වෙත්වා. පුමත් ස්වාමීන් වහන්සේලා ප්‍රාර්ථනීය බෝධික මුතුන් වහන්සේ සරසෙත්වා කියලා සාදු කියලා පිනනුමුදන්. ඒ වගේම මේ තුලින් ජනිත වෙච්ච මේ සියලුම කුසලයන් ලෝකේ සම්බුද්ධ ශාසනයත් මේ පුමතුන්වත් මේ පුමතුන්ගේ වලදොර රැකගත් අධිෂ්ඨාන අධිකෘතෝත් මේ අරණ්‍ය ශිෂ්ට අධිකෘතෝත් ශාසන මාමක සියලු දෙවියෝ මේ තුන් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවිසර වඩා වර්ධනය කරගනිමින් දෙවියත් පතන බෝධීන් උතුම් නිවන සැනසෙත්වා. දෙවියන්ගේ ආරක්ෂාවද මේ තුන්ව සූදනා කරන නිබඳව නිරතුරු ලබා දෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට තුන් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහි පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවම් පදං. ඒ වගේම මේ තුලින් ජනිත වෙච්ච සියලුම කුසලයන් පින්වත් ස්වාමීන් වහන්සේලාගේ නමින් අපවත් වදාලා වාචර පදයන් වහන්සේලාත් ඒ වගේම ගිහි ජීවිතවල ඥාතිත්වයේ පරිලෝකීය සිළු ඥාතින්ටත් මේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ පින්වතුන් නමින් නැති කල යාත්‍රා කළ යම් ඥාතිකන සමයක් සිටින ගිය ඇසීපත් කරගන්නට සෑම දිනකට මේ කුසල අනුමෝදන් වෙත්වා කියන තැනින් අපි ඥාතිත්ව පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම්. ඒ වගේම මේ දේශනාවන් තුළින් ජනිත වෙච්ච සියලුම කුසල ධර්මයන් විශේෂයෙන්ම අද දවසේදී පෙරවස් සමාදන් වෙච්ච උපාසක උපාසිකා පිරිසට සහ සිල්මෑණිවරුන්ට ස්වාමීන් වහන්සේලාට තම්පන් පූජා කරන්නා වූ ඒ දායකකාරකාදීන්ටත් ඒ වගේම නිතරම සිව්පසයෙන් අපෝපස්ථාන කරන්නා වූ දායකකාරකාදී සියලු දෙනාටත් මේ පින්වත් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ කුසල ධර්මයන්ගේ බලයෙන් සුඛී සුවපත් නිවන් සැනසෙත්වා කියලා සෙන්සන කරනවා. හොඳයි හැම දෙනාටම තෙරුවන් සරණයි. ඕ වන්දනා කරගන්න අභිවාදන සීලස නිච්ඡං වද්දා පචාය චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මෙවච අතෝ නිබ්බාන සම්පත්ති විනාතේ සමේ.